සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පිංගතුනි මේ වන විට දින 6ක් තුල මේ පින්වතුන් විවිධ ආකාර වූ ත්‍රිපිටකගත ධර්ම සූත්‍ර දේශනාවලට සවන් දීලා කන් දීලා මේ මාර්ගය පිළිවෙත පරියාය එමනම් මාර්ගචර්යාව පිළිබඳව යම් දැනුමක් මේ මාර්ගය අපි අනුගමනය කළ යුත්තේ මේ මාර්ගය පූර්ණ කරගත යුත්තේ මේ නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න. දැන් මේ නිබ්බිදා කියන තත්වය තමයි ඇත්ත වශයෙන්ම නිවනට විවෘත නිවන විවෘත වෙන තැන. අපි මේ ප්‍රියදේට බැඳිනවා අප්‍රිය දෙයට බැඳිනවා දෙවෙනි වේශයෙන් ගැටුමෙන් ඒ වගේම මැනීමෙන් ප්‍රියාප්‍රිය අතර රෝද ගහලා රවුම් ගහලා බැඳිනවා මේ පැවැත්ම පවත්වාගෙන යන්නේ මේ ප්‍රිය දෙයට බැඳීම කියන රාග බැම්මෙන් අප්‍රිය දෙයට බැඳීම කියන දෙවෙනි වේශයේ වූ බැම්මෙන් ප්‍රියාප්‍රිය අතර මැනීම කියන තුන්වෙනි බැම්ම. බැමි තුනකින් ඈඳුතු තුනකින් හැම කෙනෙක්ම සියලුම පෘථග්ජන පුද්ගලයෝ මේ රිය ගමනට හරියට කරත්තේට ඈඳුවා වගේ ඈඳුතු තුනක් තියෙනවා. බැමි තුනක් තියෙනවා. මේ බැමි තුන තේරුම් අරගෙන මේ බැමි තුනෙන් මිදී නිදහස් වීම නිබ්බිදා නිබ්බාන නිබ්බානන්ති නිබ්බින්දති කියන මේ වචන වලින් බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙනවා. දැන් මේ බැඳීමෙන් මිදී නිදහස් වෙන්න අපි පළමු කොටම චක්කු කරණි. ඊට පස්සේ දෙවෙනි පියවර ඥාන කරණි. තුන්වෙනි පියවර උප සමාය. හතරවෙනි පියවර අභිඥාය. පස්වෙනි පියවර තමයි මේ නිබ්බිදා ය කියන தත්ත්වය. නිබ්බිදාය වූ පසු අපිට පුළුවන් වෙනවා මේ නිබ්බාන සංවත්තන්ති කියන தත්ත්වය තේරුම් ගන්න ඒකට ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ මුල් සියලු දේශනාවන් දේශනා කළේ මේ චක්කුකරණී ඥානකරණී උපසමාය කියන කරුණු තුන තේරුම් අරගෙන අභිඥාය කියන தത്വයට පත් වෙන්න. අභිඥාය කියන தത്വයට පත්ුනේ නැත්නම් මේ නිබ්බිදාය කියනක නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිස්සග්ගය කියන බුද්ධානුස්සතිය වඩන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව මේ මූලපරියාය ධම්මපරියාය ආසව සබ්බ ආසව සංවර පරියාය නිබ්බේධික පරියාය දේශනා කරලා අවසාන වශයෙන් මේ අනුධම්ම පරියාය පිළිබඳව සූත්‍ර ගණනාවක් තියෙනවා ත්‍රිපිටකේ. මේ සූත්‍ර වලින් අපි සූත්‍ර කීපයක් මේකට ලබාගෙන තියෙනවා. මේවා තියෙන්නේ සංයුක්ත නිකායේ තුන්වෙනි පොතේ. මේ අනුදම්ම සූත්‍ර අනුදම්ම පරියාය. ඒ නිසා මේ පොතේ අපි අවසාන වශයෙන් 107 වෙනි පිටේ දීලා තියෙනවා අනුදම්ම සූත්‍ර හතරක්. අනුදම්ම සූත්‍රය ඊට පස්සේ ဒုတိය අනුදම්ම, තတိය අනුදම්ම, චතුර්ථ අනුදම්ම. මේ අනුදම්ම සූත්‍ර හතරම එකක් විදිහට තේරුම් ගන්න අවශ්‍යයි. මේ මෙතෙන්දිත් ඇත්ත වශයෙන් අවසානික තමයි මුලින් දීලා තියෙන්නේ. ඒක අර මාගදී අනිත් පැත්ත ගැහෙන නිසා තමයි මේක අවසානික අනුදම්ම සූත්‍රය හැටියට දීලා තියෙනවා. මේ පස්සේ කාලෙක ඔය ත්‍රිපිටකය ඉදිරිපත් කරනකොට අර පළවෙනි එක අවසානටත් අවසානයක පළවෙනියටත් දීලා තියෙනවා. ඒක අර සිංහලෙන් ඉදිරිපත් කරද්දී වෙච්ච දෙයක්. ඕම්නත් අපි දැන් මේ අනුදම්ම සූත්‍ර හතර එකක් හැටියට අරගෙන තේරුම් ගන්න ඕන. පළවෙනි එක අනුදම්ම සූත්‍රය, ධම්මානුදම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයම අනුදම්මෝ හෝති යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. පළවෙනි එක යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. දෙවෙනි එක වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. තුන්වෙනි එක සංඥා නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. හතරවෙනි එක සංකාරයේසු නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. පස්වෙනි එක විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. දැන් මෙතන යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය කියන්නේ ඇහෙන් දකින ප්‍රිය රූපය, කනෙන් ආන ප්‍රිය රූපය, නාසයෙන් ගන්න ප්‍රිය ගඳ සුවඳ, දිවෙන් ගන්න ප්‍රිය රස, කයෙන් ගන්න ප්‍රිය පහස, මනසෙන් ගන්න ප්‍රිය ධම්ම හයම අඩංගුයි. ඒ හය වගේම මේක ඊගාවට ඒ ප්‍රිය මනාප රූපයට ඇලීමත්, අප්‍රිය අමනාප අමිහිරි දෙයට ගැටීමත්, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ අයෝනිසෝ මනසිකාරයෙන් මැනීමත් කියන තුනම මේ සංසාර ගමනට බැඳෙන බැමි තුන සකස් කරනවා. ඒ නිසා මේ යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය කියන එකේදී මේ ඇහැ කන නාසය දිවකය මන මුල් කොටගෙන ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම, ප්‍රියාප්‍රියාතර මැනීම කියන තුනම මෙතෙන්දී නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක පළමු කොටම මේ පංචස්කන්ධයට අදාළව යම් රූපේ නිබ්බිදා බහුලෝ, යම් වේදනාය නිබ්බිදා බහුලෝ, යම් සංඥාය නිබ්බිදා බහුලෝ, යම් සංකාරයේසු නිබ්බිදා බහුලෝ, යම් විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ඇහැ කන නාසය දිවකය මන කියන මේ ආයතන හය නිසා ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම, ප්‍රියාප්‍රිය අතර මැනීම කියන තුන අනුව අටාරස ධාතු හැටියට 18 ආකාරයකට මේ බැඳිනවා. ඒ 18 ආකාරයෙන්ම නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය කිරීම තමයි මෙතන මේ අනුධම්ම සූත්‍රවල තියෙන්නේ. ඒ වගේම ඊට පස්සේ ඊගාවට යෝ දැන් පළමු කොට යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. ඊළඟට යෝ රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තු. ඉස්සෙල්ලා විහෙරෙය්‍ය, ඊට පස්සේ විහරන්තු, විහර අන්තු. මේක මේ අපි විහාරය විහෙරති විහෙරස්මිති කියන්නේ වෙන් කර කර හරිමින් වාසය කරන තැන කෙලෙස් වෙන් කර කර, වැරදි දේ වෙන් කර කර, කිලුටු දේ කුණු දේ වෙන් කර කර අත්හරිමින් වාසය කරන තැන විහරන්තෝ විහෙරෙය්‍ය. ඒ කිලුටු කුණු කෙලෙස් වැරදි දේ තමා වෙන් කර කර අත්හරින්න ඕන, එකයි විහෙරෙය්‍ය. ඒක ඒ කිරීමේ ක්‍රියාකාරීත්වයෙන් පිරිසිදු වීම විහරන්තු. එනිසා යෝ යමෙක් යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙනකොට යෝ ඒ පුද්ගලයා රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තු එක අන්ත කරනවා. ඒ අනුව වේදනාය නිබ්බිදා බහුලෝ විහරන්තු සංඥාය සංකාර විඥානේ නිබ්බිදා බහුලෝ විහරන්තු. එම නිබ්බිදා බහුලෝ විහරන්තු කරනකොට රූපං පරිජානාති වේදනං පරිජානාති සංඥාං පරිජානාති සංකාරේ පරිජානාති විඥානං පරිජානාති. අර ප්‍රජානනය වෙන අලුතෙන් නිර්මාණය වෙන සකස් වෙන දේ එහෙම නොවි ඒ වැරදි දේ හිතෙන් අයින් වෙනවා පරිජානාති. සෝ රූපං පරිජානං වේදනා පරිජානං සංඥා සංකාර විඥානේ පරිජානං පරිමුච්ඡති රූපම්මා පරිමුච්ඡති වේදනා පරිමුච්ඡති සංඥාය පරිමුච්ඡති සංකාරේ පරිමුච්ඡති විඥානම්මා පරිමුච්ඡති ජාතියා ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දොම්නස්සේහි උපායාසේහි පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමීති. දැන් අපි මෙතන මේ කියන කතාවේ මුලින්ම ඥානතු අපි දැනගන්න ඕන යම් රූපේ කොහොමද අපි මේ පිරි අපිරි බවට බැඳින්නේ. ඒක ඥානතු. ඊට පස්සේ ඒ බැඳීම නිසා තමන්ගේ හිතේ අලුතෙන් ප්‍රභවය වෙන නිර්මාණය වෙන අලුත් තත්වය දැන ගැනීම පජානාති. ඒ තත්වය දැනගත්තට පස්සේ පජානාති ඒ වැරදි දේ වෙන් කළා අත්හැරීමට කටයුතු කිරීම විහෙරෙය. ඒ වෙන් කර කර අස්කරනකොට ඒ පුද්ගලයා අර විහරන්තෝ කියන තත්වයටත් එහෙම විහරන්තෝ වුණහම පරිජානාති පරිජානං පරිමුච්ඡති අවසාන වශයෙන් පරික්ඛය දුක්ඛ කස්මාති වදාමිගේ පරික්ඛය පූර්ණ වශයෙන් මේ කෙලෙස් අර කම්මක්ඛය ආසවක්ඛය රාගක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය කියන සියලු දේ එකතුව තමයි පරික්ඛය දුක්ඛස්මාති වදාමීටි. ඒ නිසා අපි මේක දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක මේ අවසාන පියවර. මේ නිවනට උපකාර වන අර අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිච්ච සුඛාත්ත අයින් කළා නිබ්බිදාය කියන තත්වයට පත්වීම තමයි මේ නිබ්බිදව බහුලෝ විහෙරෙය. මේක තේරුම් ගත්තට පස්සේ ඇත්ත වශයෙන් මෙතන නෙමෙයි තේරුම් ගන්න තියෙන්නේ මීට මුලින් කරුණු තුනක් අනිත් පැත්තේ තියෙනවා. මේ කරුණු තුන ඉස්සෙල්ලා එන්න ඕන. මේ කරුණු තුන ඊගාවට අර මීට මුලින් ආපු කරුණු තුන දැන් නිබ්බිදා බහුලෝ විහෙරෙය මෙන්නට පෙර මෙන්න මේ මුල් තුන තේරුම් ගන්න ඕන. ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයමනුධම්මෝ හෝති යම් රූපේ අනිච්ඡානුපස්සී විහෙරෙය. යම් වේදනා අනිච්ඡානුපස්සී විහෙරෙය. යම් සංඥා සංකාර විඥානේ අනිච්ඡානුපස්සී විහෙරෙය. අනිච්ඡානුපස්සී විහරන්තෝ අනිච්ඡානුපස්සේ පරිජානං පරිමුච්ඡති පරික්ඛයා කියන තත්වයට පරිමුච්ඡති දුක්ඛස්මාති වදාපි කියන ආකාරයට. ඒ කියන්නේ මුලින් අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥං පජහති වෙන්න ඕන. මේ අනිච්ච අනුපස්සනා කරන්නේ නිච්ච සංඥාව අර ප්‍රිය දේට ඇලීම නිච්ච සංඥාවක් නිසා වෙන්නේ. අප්‍රිය දේට ගැටීම තරහ වෛරය ක්‍රෝධය නිච්ච වෙලා තියෙන නිසායි ඒකට දිගේ රවුම් ගහලා ඒකට ගැටෙන්නේ. ඒ වගේම නිච්ච වෙලා තියෙන නිසායි ප්‍රියා ප්‍රියාතර දෙක සංසන්දනය කරලා මනින්නේ. ඒ නිච්ච වෙන්නෙම ඇහෙන් දකින රූප කණෙන් අහන ශබ්ද රූප නාසයෙන් ගන්න දිවෙන් ගන්න කයෙන් ගන්න අර රූප. ඒ වගේම කාය රූප මනෝ රූප රූප හයක්මයි. ඒ වගේම වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් විඥාන හයක්. ඒ පළවෙනි එක තමා අනිත්‍ය අනුපස්සී විහෙරෙය. දෙවෙනි එක දුක්ඛ අනුපස්සී විහෙරෙය. තුන්වෙනි එක අනත්ත අනුපස්සී විහෙරෙය. දැන් අනිත්‍ය අනුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහති. දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. අනත්ත අනුපස්සී විහෙරෙය අත්ථ සංඥා පජහති. මේ තුන නිවැරදි ආකාරයට අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිච්ච සුඛ අත්ථ දුක්ඛස්මාති වදාමි කියන පරික්ඛ්‍යා කළාම පරිමුච්ඡති කළාම තමයි නිබ්බිදා අනුපස්සී විහෙරෙය අර අභිනන්දිම් පජහති කියන තත්වයට එන්නේ. ඒ නිසා මේ සූත්‍ර හතරම එකටම මේ ත්‍රිලක්ෂණය මේක කෙලෙස් මුල් තුන කපා දමන්නට උපකාර වන අටක්කරා තීනපදා තමයි මෙතන මේ ත්‍රිලක්ෂණ. කන කියන්නේ කපා දමනවා, කය කරනවා, පරිමුච්ඡති කරනවා, පරික්ඛයා කරනවා. ඒ නිසා අපි මේ සංසාර ගමනට බැඳෙන බැමි තුන සහ මුලින්ම කපා දාන්න පුළුවන් වන ධර්මතාවය තමයි මේ ත්‍රිලක්ෂණ. කන කියන්නේ කපා නිදහස් වීම. මේ කපා නිදහස් විය යුතු ධර්මතාවන් විග්‍රහ කරන්නේ මේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා, නිච්ච සුඛ අත්ත හිතෙන් අයින් කරලා ඒවට නොබැඳී නිබ්බිදා කියන තත්වයට පත්වීමයි. ඒ නිසා මේ අනුධම්ම සූත්‍ර හතරම එකටම ගත යුතුයි. මේක අර දැන් මේ විග්‍රහය තියෙන්නේ මොකද මේක සිංහලෙන් ඉදිරිපත් කරන පුද්ගලය මේ මාගදී එක අර ලියපු එකක් නෙමෙයිනේ. මේක ලිඛිතව ඉදිරිපත් කරනකොට අර නිබ්බිදා මුලටම ආවා. නමුත් අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා, නිච්ච සුඛත් අයින් කරාම තමයි, පජහති කළාම තමයි නිබ්බිදා කියන සත්‍යයට හිත පිරිසිදු වෙන්නේ, නොබැඳෙන්නේ. ඒ අනුව මේක හොඳට තේරුම් ගත යුතුයි. අසුතවත් පෘථග්ජන පුද්ගලයා නිතරම රූපං නිච්චිතෝ, රූපය ප්‍රියමනාපනං නිච්චයයි. ඒ පුද්ගලයාට නිච්චයයි සුඛයි අත්තයි, අසුමානිය උපදිනවා. ඒ වගේම දැන් පෘථග්ජන පුද්ගලයා මේ ප්‍රිය වූ මනාප වූ මිහිරි වූ ඇහැකනනාසය දිවකය මන ආස්වාදයෙන් පිනවන ආස්වාදනය කරන සෑම දෙයක්ම නිච්චතෝ සුඛතෝ අත්තතෝ කියලා පෘථග්ජන පුද්ගලයා ගන්නෙ. නිච්චයි සුඛයි අත්තයි. ඒ නිසා ඒකට බැඳිනවා. ඒක උපාදානය කරගන්නවා, ඒක අල්ලගන්නවා, ඒක දිගේ රෝද ගන්නවා. ඒකෙන් යම් සුවයක් ආස්වාදයක් විඳිනවා. ඒ ආස්වාදයේ සුවය තමයි ආදීනවක් හැටියට උරුම වෙලා මේ සංසාර ගමනට බැඳින්නේ. ඒ නිසා දැන් මේ අසුතවත් පෘථග්ජනයා රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහම නිච්චතෝ සුඛතෝ අත්තතෝ සේ සිතයි. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන මේ පහම. ඒ නිසා ඒ පුද්ගලයා මේ සංසාර ගමනේට කරන කියන හිතන සියලු දේවල් වලින් අලුතෙන් නැවත නැවතත් අනු පූරකව අනුපුබ්බංගවම මම නැවත නැවත යලි යලිත් බැඳීමට කියනවා අනුසය ගාමී වෙනවා. එහෙම නැත්නම් අනුසය උපදිනවා. අනු කියන්නේ අලුතෙන් උපදිනවා. ඒ අලුතෙන් උපදින නිසා තමයි වර්තමාන මොහොතේ මේ කරන කියන වැරදි දේවල් නිසා පෘථග්ජන පුද්ගලයා අලුතෙන් මේ සංසාර ගමනට බැඳෙන ඔය බැමි තුන නැවත නැවත සකස් කරගන්නවා. ඒක තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකයා ඒ අලුතෙන් උපදින්නට එන ඒ අනුසය මේ අනුධම්ම සූත්‍ර හතරේ තියෙන ධර්මතාවය තේරුම් ගත්තාම ඒ අනුපස්සනා කරලා මේ අලුතෙන් බැඳීම නූපන් බන්ධනය නැවත නොබැඳෙන ආකාරයට නිබ්බිදා කියන තත්වයට නිදහස් වෙනවා. ඒක ඒ හතර තමයි මේ අනුධම්ම සූත්‍ර හතරේ පැහැදිලිව තේරුම් කරලා දෙන්නේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන පෘථග්ජන පුද්ගලයාගේ ස්වභාවය සහ ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය දෙපැත්තක්. එක්කෙනෙක් පෘථග්ජන පුද්ගලයා අනුසෝතගාමි, ආර්ය ශ්‍රාවකයා පටිසෝතගාමි වෙන්නේ මේ කියන අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කරලා නිච්ච සුඛ අත්ත හිතෙන් අයින් කරලා නිබ්බිදාය කියන තත්වයට පත්වීමෙන් අර අභිනන්දනය හිතෙන් අර බැඳීම අර කැමැත්ත අර දැඩි ආශාව හිතෙන් අයින් කිරීම. ඒ අනුව මේ අනුධම්ම සූත්‍ර හතර මේ නිවනට අවසාන වශයෙන් උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. මේ අනුධම්ම සූත්‍ර හතරෙම එකතුවක්සේ ඊළඟට බුදුහාමුදුරුව දේශනා කළා මේ අනත්ත ලක්ෂණ සූත්‍රය. ඔය ඉතිසෙලා තියෙන සූත්‍රය. මේ අනුධම්ම සූත්‍ර හතරමයි එකම තේරුම් ගැනීමක්, එකම පිළිබඳව විග්‍රහයක් අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ. ඒ නිසා මේක මේ අනුධම්ම සූත්‍ර හතරේ තියෙන ධර්මතාවය, කලයුතු ක්‍රියාකාරීත්වය නැවත මෙනෙහි කරලා ප්‍රායෝගිකව කරන්නට පටන් ගත්තොත් මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන ධර්මතාවය තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් බුදුහාමුදුරුව මෙතෙන්දිත් මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කළේ අර පස්වග මහණුන්ට ඉසිම්බැස්ස ගල ඉසිපතනාරාමේදී සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ. දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරාම මුල් දවසේ පළවෙනි දවසේම කොණ්ඩඤ්ඤ බමුණ පමණක් සෝතාපන්න ඵලයට පත් වුණා. අනික් අයත් නැවත මේ සූත්‍රය මෙනෙහි කරලා මේ වන විට සෝතාපට්ටි ඵලයට පත් වෙලා හිටියා. මේ සෝතාපට්ටි ඵලයට පත් වූ පස්වග මහණුන්ට බුදුහාමුදුරුව නැවත ඔය අනුධම්ම සූත්‍ර අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා, නිබ්බිදා කියන තත්වය විග්‍රහ කළා, පුරුදු කළා, පුහුණු කළා, මේ ධර්මතාවයන් කියා ඉගැන්වුවා. ඒ ඉගැන්වුවට පස්සේ අවසාන වශයෙන් ටෙස්ට් එකක් වගේ, එහෙම නැත්නම් විමසීමක් කළා, ප්‍රශ්න විචාරීමක්. මේ ප්‍රශ්න විචාරීම තමයි මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. දැන් මේක ඒකන් සමයන් භගවා බාරණසියන් විහෙරති ඉසිපතනයේ මිගදායේ තත්‍රකෝ භගවා පංචවග්ගයේ බික්කු ආමන්තේසි බිකෝති බන්තේ තිතේ බික්කු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතද වෝච. රූපං භික්කවේ අනත්තා, රූපංච හිදං භික්කවේ අත්තා අභවිස්ස. රූපං භික්කවේ අනත්තා, අපිට කැමැතිසේ ඒ රූපය අපේ කැමැත්ත අනුව රිසිසේ මනාපසේ පැවැත්වීම නවත්වීම කිසිසේත්ම කරන්න බෑ. අත්තා අභවිස්ස, මමත්වෙන් අසුමානෙන් මේක මම අර ඇහෙන් දැක්ක රූපය, කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් ගත්ත මේ රූපයම අපිට කැමැතිසේ අපිට ඕන විදිහට ඒක පවත්ව ගන්න නවත්ව ගන්න පුළුවන් කමක් නැහැ. ඒක බාහිර දෙයක් නිසා. අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධාය සංවත්තේය, නයිදං රූපං ආබාධාය සංවත්තේය. මේ යම් කිසි කෙනෙක් මේ රූපය උපාදානය කරගත්තොත් මේ ආබාධයෙන් නවත්වන්නත් කාටවත් පුළුවන් කමක් නැත. ලබ්බේත රූපේ එවං රූප මේ රූපං හෝතු එවං මේ රූපං මා අහෝසීති. මේ රූපය අපි කොච්චර කැමැත්තෙන් ඒ ආකාරයට නවත්තන්න පවත්තන්න හිටියත් ඒකෙන් මිදී නිදහස් වෙන තාක්කල් අපිට මේකෙන් මේ ගැටෙන් බැම්මෙන් මිදින් නිදහස් වෙන්න බෑ. යස්මාචකෝ භික්කවේ රූපං අනත්තා එයන්ම යථා පරිදි මේ රූපං අනත්තා තස්මා රූපං ආබාධාය සංවත්ති නච ලබ්බති රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා අහෝසිති. එනිසා මේ රූපේ අනත්ත බව තමන්ට කැමතිසේ අත්තසේ අසිම්මානයෙන් පවත්වන්න බැරි බව යථා පරිදි තේරුම් ගත්ත කෙනෙකුට විතරයි මේ රූපේ මිදී නිදහස් වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම වේදනා අනත්තා, ඊට පස්සේ සංඥා අනත්තා, සංඛාර අනත්තා, මේ අනිච්ච අනත්ත දුක්ඛ විග්‍රහ කළා. අනිච්ච දුක්ඛ විග්‍රහ කරපු පස්වගමහන්ුන්ටයි මේ අවසාන වශයෙන් අනත්ත විග්‍රහ කළේ. ඒ අනුව රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පංචස්කන්ධයම මේ අනත්ත බව මේ ආකාරයට බුදුහාමුදුරුව දේශනා කළා. ඊට පස්සේ බුදුහාමුදුරුව මේ පහම අනිච්ච දුක්ඛ විග්‍රහ කළා, අනත්ත විග්‍රහ කළාට පස්සේ දැන් ප්‍රශ්න ටිකක් අහනවා. මේ බුදුහාමුදුරුව පස්වක මහණුන්ගෙන් එක එක ප්‍රශ්නේ එක එක එක්කෙනාගෙන් අහනවා. මේ විග්‍රහය අනිච්ච දුක්ඛ අනත්ත තුනම යථා පරිදි විග්‍රහ කරලා විස්තර කරලා අර ආචිකන දේශනාවක් හැටියට විග්‍රහ කරලා දැන් මේ ප්‍රශ්න වැලක් හැම කෙනෙක්ගෙන්ම ප්‍රශ්න එකින් එක අහනවා. තංකින් මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. තංකින් මඤ්ඤත, මඤ්ඤත කියන්නේ අසමිමානෙන් මානෙන් තමගේ කැමැත්ත පරිදි යම් රූපයක් යම් කෙනෙක් අල්ලගෙන අර මං කියවන අර ෆොටෝ එකක් ගත්තා ඇතුළට කියලා, ඒ වගේ ඒ රූපය තමන්ට කැමතිසේ එහෙම ගත්තට අර බාහිර රූපය තමන්ට කැමතිසේ පවත්වන්න පුළුවන්ද, නිච්චසේ පවත්වන්න පුළුවන්ද, නිච්චසේ පවතිනවද නැද්ද කියලා ප්‍රශ්නයක් අහනවා. රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. එතකොට පස්වග මහණු කිව්වා අනිච්ඡං බන්ති, කැමැතිසේ තමන්ට ඍෂිසේ මනාපසේ තමන්ට ඕන විදිහට ඒ බාහිර රූපය පවත්වන්න නවත්වන්න බෑ. එහෙම පවත්වන්න නවත්වන්න බැරි නම් යම් පනා නිච්ඡං දුක්ඛං වා සුඛං වාති. අපි ප්‍රියයි මනාපයි මිහිරි කියලා එහෙම රූපයක් ආස්වාදනය සඳහා අපි ඇතුළට ගත්තනම් අල්ලගත්තනම් උපාදානය කරගත්තනම් ඒක එහෙම කැමැතිසේ පවතින්නේ නැත්නම් යම් පණ අනිච්ඡං දුක්ඛං වා සුඛං වා. ඒක සැපක්ද දුකක්ද කියලා ඇහුවා. දුක්ඛං බන්ති කිව්වා. මේක දුකක් කිව්වා. ඊට පස්සේ යම් පණ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. දැන් මෙතන අනත්තනේ මේ කිව්වේ විපරිණාම ධම්මං. අර සත්තට්ඨාන කුසල සූත්‍රයේත් කිව්වේ විපරිණාම ධම්මං. දැන් මේක තමයි අද ඔය මිනිස්සු අනාත්මයි කියලා පැරදියට පරිවර්තනය කරලා තියෙන්නේ. යම් පණ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. මේ සියලුම අපි කැමැත්තෙන් ප්‍රියමනාපවයෙන් අල්ලගත්ත සියලු දේ නියතතාවය කරුණු තුනක් අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. මේ අනිච්ච වූ දුක්ඛ වූ විපරිණාම ධම්ම වූ යම් කිසි දෙයක් කල්ලං නු තං සමනුපස්සිතුං එතං මම ඒසෝහමස්මි ඒසෝමේ අත්තාති. මම කොට මගේ කොට මගේ වසඟයට පාත්තන්න යමෙක් උත්සාහ කරනවා නම් ඒක කරන්න පුළුවන්ද බැරිද කියලා ඇහුවා. නො හේතං වන්ති. ඒක නොකළ යුතුයි, ඒක නොසුදුසුයි කියලා කිව්වා. ඒ වගේම මේ ප්‍රශ්න තුනම අනිච්ච දුක්ඛ අනාත්ම පිළිබඳව මේ ප්‍රශ්න තුනම වේදනා පිළිබඳවත් සංඥා පිළිබඳවත් සංඛාර පිළිබඳවත් විඥාන පිළිබඳවත් මේ ප්‍රශ්න තුනම පස්වග මහණුන්ගෙන් ඇහුවා. ඊළඟට ඒ ප්‍රශ්න ඒ අනිච්ච දුක්ඛ අනාත්ම පිළිබඳව රූප වේදනා සංඥා සංඛාර පිළිබඳව මේ ප්‍රශ්න අහලා 15ක් ඊළඟට බුදුහාමුදුරුවෝ ඒ ප්‍රශ්න 15 තව 11 ආකාරයකට 11 15ක් තව ප්‍රශ්න 11ක් අහනවා. තස්මාතිය භික්කවේ යං කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්ද ඕලාරික සුකුම හීන පනීත දුරේ සම්ති 11ක් තියෙනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව හිතකට අරමුණු විය හැකි අරමුණු වෙන 11 ආකාරයක් තියෙනවා. ওই රූපය අතීත රූපයක් වෙන්න පුළුවන්, වර්තමාන රූපයක් වෙන්න පුළුවන්, අනාගත රූපයක් වෙන්න පුළුවන්. ඔය උපාදානය කරගන්න, ඔය නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න. ඒ රූපයම අධ්‍යාත්මික ඇතුළාන්තයෙන් එන්නත් පුළුවන්, බාහිරෙන් එන්නත් පුළුවන්. මේ රූපය ඕලාරික වෙන්නත් පුළුවන්, සියුම් වෙන්නත් පුළුවන් සුකුමංව. ඒ වගේම හීන වෙන්නත් පුළුවන්, පණීත වෙන්නත් පුළුවන් දෝතාවය. ඒ වගේම මේක දුර වෙන්නත් පුළුවන්, ළඟ වෙන්නත් පුළුවන්. මේ 11 ආකාරය. එතකොට රූප පිළිබඳව මේ අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රණීත ළඟ දුර මේ 11 ඇහුවා. වේදනාත් ඔය 11, සංඥා 11, සංකාර 11, විඥාන 11, 11 15ක්. මේ ප්‍රශ්න දැන් පස්වග මහණුන්ගෙන් බුදුහාමුදුරුවෝ එකින් එක මේ ප්‍රශ්න 15ම අහනවා. දැන් මේ ප්‍රශ්න ඇහිවීම තමයි ඔය තියෙන්නේ. ඉස්සෙල්ලා රූප පිළිබඳව, ඊට පස්සේ යාකාචි වේදනා අතීතනාගත, ඊට පස්සේ සංඥා, ඊට පස්සේ සංකාර, ඊට පස්සේ විඥාන. මේ 15ක් අර 11 ආකාරයට මේ ප්‍රශ්න බුදුහාමුදුරුවෝ අහනවා. අහලා දැන් යම් කිංචි විඥානං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තාව බහිද්ධාව ඕලාරික සුකුමං වාහීනං පණීතං යන්දුරේ සම්තිකේවා සබ්බං විඥානං නේතං මම නේ සෝ හමස්මි න මේ සෝ අත්තාති ඒව මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බ. ඒ අනුව මේ ප්‍රශ්න අර 11 15ක් අහනකොට ඒ අනුව මේ පංච වග්ගියේ භික්ඛූන් මේ තමන් මෙච්චර කාලයක් ප්‍රියසේ මනාපසේ නිච්චසේ සුඛසේ අත්තසේ මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වූ මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන ඇල්ම සහමුලින්ම තේරුම් ගත්ත වැරදි බව. ඒ අනුව යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඒ අනුව එවං පස්සං භික්කවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති. දැන් මේ අනිච්ච දුක්ඛ අනාත්ත පිළිබඳවයි මේ ප්‍රශ්න අර 15 ඒවා 11ක්ම ඇහුවේ. ඒ ප්‍රශ්න 15 ඒවා 11ක් අහලා ඒවට යථා පරිදි පිළිතුරු ලබාගත් අවස්ථාව වෙනකොට මේ පංචවග්ගයේ භික්ඛූන් මේ රූපය පිළිබඳ තියෙන බැඳීම පිළිබඳව සම්පූර්ණයෙන්ම ඒ බැම්මෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන්කම ලැබුණා. ඒක තමා සුතවා අරිය ශාවකෝ වුණා රූපස්මින්පි නිබ්බින්දති, වේදනායපි නිබ්බින්දති, සංඥායපි නිබ්බින්දති, සංකාරේසුපි නිබ්බින්දති, විඥානස්මින්පි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්ඡති, විමුක්තිස්මින් විමුක්තිමිති ඥානං හෝති, කීනා ජාති බුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති. මේ අනුව ඒ සියලු දෙනා නිබ්බින්දති වුණා, නිබ්බින්දං විරජ්ජති වුණා, විරජ්ජං විරාග වුණා, විරාගං විමුක්තිමිති ඥාන. මේක තමයි අර නිබ්බිදානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති පටිනිසග්ගානුපස්සී විහෙරති කියන එකම මෙතන මේ නිබ්බින්නම් විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තස්මිති ඥානං හෝති කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත් ආයාති පජානාති කියන්නේ අරහතුන් වහන්සේගේ ලක්ෂණ හයක් අරහත් තත්වයට ඒ පංචවග්ගීය භික්ෂූන් මේ ප්‍රශ්න අර 11 ආකාර වූ ප්‍රශ්න 15 ආකාරයකට අහනකොට ඒ සියලු දෙනා මේ මෙතෙක්කල් බැඳිලා හිටිය බැමි තුන සාමුලින්ම කැපිලා ගිහිල්ලා අර මගපල ලැබලා නිවනට පත් වුණා කන සම්පත්තිය ලැබුවා. මේක තමයි ත්‍රිලක්ෂණ, මේක තමයි අනත්ත ලක්ෂණ. මේ අත්ත කියන தত্ত্বය තමයි මෙතෙක් මේ පංචවග්ගීය භික්ෂුන් ගාව තිබුණේ. දැන් ඒ අත්ත න අත්ත වුණා, එහෙම නැත්නම් අනත්ත. ඒ අනුව කන සම්පත්තිය ත්‍රිලක්ෂණෙන් අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් අරගෙන නිබ්බිදාගෙන් தত্ত্বයට පත් වීම තමයි අනත්ත ලක්ෂණ. ත්‍රිලක්ෂණය පූර්ණ වීම. ඒ අනුව ඉදමෝච භගවා අත්තමනා පංචවග්ගීය භික්ඛු භගවතු වාසිතං අභිනන්දුන්තු ඉමස්මින්ච පන වෙයස්මි වෙයාකරණස්මි බඤ්ඤමානේ පංචවග්ඥානම් භික්ඛූනම් අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්ඡින් සූති. සාමුලින්ම සදා කාලයටම නැවත මේ පංචස්කන්ධය උපාදානය කර නොගන්නා ආකාරයට නැවත අලුතෙන් මේ සංසාර දුකෙන් සදහටම මිදී නිදහස් වුණා. මේ සඳහා දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සියලු දේ කරන්නේ අවසාන වශයෙන් මොකක් බලාපොරොත්තු වෙනද? මේ නිබ්බින්දති. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය. එතකොට නිබ්බින්දති කියන தত্ত্বය තේරුම් නොගත්තොත් මේ අනිච්ච දුක්ඛ අනත්ත නිබ්බින්දති කියන වචන හතර තමයි බුද්ධ දේශනාවේ තියෙන ගැඹුරුම වචන හතර. හතරම මේ පරිවර්තකයෝ විනාශ කළා, විකෘති කළා. නිබ්බිදාය නිබ්බින්දති කියන එක සම්පූර්ණ කලකිරීමක් හැටියට දැම්මා. නමුත් මෙතන මේ කලකිරීමක් නෙමේ තියෙන්නේ, මේ නොබැඳීම. මෙතෙක්කල් බැඳිලා තිබුණේ ප්‍රිය භවෙන්, ප්‍රියමනාප භවෙන්, අතීත රූපවලට, වර්තමාන අනාගත දුර ළඟ සියුම් ඝන හීන ප්‍රණීත අජත්‍තික බාහිර මේ සියලු රූපවලට පෘථග්ජන පුද්ගලයා ප්‍රියයි මනාපයි නම් බැඳෙනවා, අප්‍රිය අමනාපයි නම් දෙවෙනි වේශයෙන් බැඳෙනවා. අර මැනීම නිසා, සංසන්දනය කිරීම නිසා ඒ දෙක සිදුවෙනවා. ඉතින් ඒක තමයි මේක හේතුව. මේ හේතුව අයින් කළාම ඵලයෙන් මිදී නිදහස් වුණා. ඵලයෙන් මිදී නිදහස් වීම තමයි නිබ්බිදාය. ඵලය සතුටෙන් බාර ගැනීම තමයි අර බැඳීම. එනිසා මේ බැමි තුන, ඈඳුතු තුන මේ ආකාරයට තමයි කපන්න පුළුවන්. මේ ඈඳුතු තුන, බැමි තුන කපා දැමීම තමයි මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ විග්‍රහ කරලා විස්තර කරලා ඒට උපකාර වූ ක්‍රියාපටිපාර්ය තේරුම් ගත යුතු ධර්මතාවය තමයි මේකේ මේ විග්‍රහ කරලා විස්තර කරලා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක හරියට කවුරු හරි තේරුම් නොගත්තොත් මේ ධර්මතාවය කීයටවත්ම නිවනට උපකාර වන ආකාරයට මේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා, අනුපස්සනා කළා, විරති විරස්මිති කරලා නිච්ච සුඛාත්ත පජහති කරන්න ඕන. නිච්ච සුඛාත්ත පජහති කළ ගමන්ම නිබ්බිදා වෙනවා. ඒ නිබ්බිදා කියන தত্ত্বයටපත් නොවුනොත් මේ පියවර තුන සම්පූර්ණ වෙන්නේ නැහැ. පියවර තුනක් තියෙනවා. අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කිරීම පළවෙනි පියවර, නිච්ච සුඛාත්ත පජහති කිරීම දෙවෙනි පියවර. ඒ අනුව නිබ්බිදා කියන தত্ত্বයටපත් වීම තමයි නිවනට උපකාර වන වැදගත්ම අවසානම පියවර. ඒ නිසා දැන් මේ සූත්‍රය මේ අනත්ත ලක්ෂණ. අනත්ත කියන්නේ අස්මිමානෙ, අත්ත කියන්නේ අස්මිමානෙ, අනත්ත කියන්නේ අස්මිමානෙන් මිදී නිදහස් වීම. එතකොට මේ අනත්ත ලක්ෂණ සූත්‍රය මාත්‍රකාව පවා මේ පරිවර්තකයෝ සම්පූර්ණයෙන්ම වැරදි විදිහට සංස්කෘත වචන දෙකක් අරගෙන අර බුද්ධ දේශනාවේ කිසි දවසක දේශනා නොකළ ධර්මතාවයක් වූ ආත්ම අනාත්මවාදයකට පැටලෙව්වා. ඒ වගේම මෙතන අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා තමයි අර අනත් ලක්ෂණ සූත්‍රය පරිවර්තනය කරලා තියෙන මාතෘකාව. ඒ වගේම අතුලන්තෙත් මේක ඇතුලෙත් සියලුම තැන්වල ඔය අනත් කියන තැන අනාත්ම කියන වචනේ, අත් කියන තැන ආත්ම කියන වචනේ, අර නිච්ච අනිච්ච කියන තැන්වල නිට්‍ය අනිත්‍ය. මේක නිසා මුළු බුදු දහමම බුද්ධ ධර්මයම විකෘති කළේ ඔය කියන සංස්කෘත වචන ටිකක් දැමීමෙන්, මේ මාගදී භාෂාවේ පිරිසිදු බුද්ධ වචනය විකෘති කිරීම නිසා. ඊට පස්සේ මිනිසුන්ගේ නිවනයි බැහිලා ගිය මේක තේරුම් ගත යුතු ධර්මතාවයක්. ඒ නිසා නැවත මේ වැරදි කරපු දැන් මේ වැරදි වශයෙන් ඉදිරිපත් කරපු දැන් පරිවර්තනය කරපු දැන් සියලුම දේ දැන් නිවැරදි කළා. නැවතත් යථා පරිදි තේරුම් කළා අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව විග්‍රහ කරන්නට කාලය අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔය ත්‍රිපිටකයේ පරිවර්තනය කරලා තියෙන සියලු වැරදි ආකාරය වෙනස් කරලා තේරුම් ගන්නට අවශ්‍ය වෙලා තියෙනවා නිවන් මඟ විවෘත කරගන්නට. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ මාගදී භාෂාවේ බුදුහාමුදුරුව දේශනා කරපු දේ අපිට විවේචනය කරන්න අයිතිත් නැහැ, වෙනස් කරන්න අයිතිත් නැහැ. අපි කරන්න ඕන ඒ උතුම් නිර්මල බුද්ධ භාෂිතය බුද්ධ ධර්මය වෙනස් නොකර, අකුරක් ඇලපිල්ලක්වත් වෙනස් නොකර ඒවට නිවැරදිව අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහ කරලා මේ මාර්ග චර්යාවට උපකාර වන ආකාරයට හේතුඵල ධර්මයට බහා ගලපා බලන්නට පුළුවන් වන ආකාරයට ණය විනයට ගලපා සසඳා ණයෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන් ආකාරයට භාවිතා කරන්නට භාවිතයට ගන්නට. එහෙම ගත්තොත් කාගේවත් නිවන වැහෙන්නේ නැහැ, වහන්නත් බෑ. දැන් ඒ සියලු දේ නිවන වහලා තියෙන්නේ මේ භාවිතයට ගන්න බැරි ආකාරයට මේ අකුරු වලින් පදවැල් වලින් ඒ පදවැල්ම අරගෙන වෙන වැරදි සිංහල අර්ථයක් සංස්කෘත වචන වලින් වැරදි අර්ථයක් දීමයි මේකට හේතු. ඉතින් ඒක නිසා දැන් ඒක වෙනස් කරන්න යුගය කාලය ඇවිල්ලා තියෙනවා. බැමි තුන, රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කියන කියන්නේ කැපුවා. ආයි නූපදින විදිහටම කැපුවා. ඒ බැමි තියනකම් තමා ජාති. ඒ බැමි තියනකම් ජාති. බැමි කියන්නේ බව නැවතත්. රාග බව, ද්වේෂ බව, මෝහ බව කැපුවා කියන එකයි කීනා ජාති. උසිතං බ්‍රහ්මචර්ය. අර මේ බ්‍රහ්මචර්ය කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සතර බ්‍රහ්මවීරණය පූර්ණ කරගත්ත උචිතං කියන්නේ මින් ඉදිරි කාලේ ඒ සතර බ්‍රහ්මවීරණයෙන් ජීවත් වීම වාසය කරන්නට ගැළපෙන ආකාරයට ඒ පුද්ගලයා වෙනස් වුණා. උචිතං බ්‍රහ්මචර්ය. කතං කරණීයං. කළගත යුතු සියලු දේ සියලු මෙහෙවර කරලා අවසානයි. තවත් කරන්නට ඉතුරු දෙයක් නැහැ. කතං කරණීයං. නාපරං ඉතත්ත. නාපරං කියන්නේ දැන් තරණය කරන්නට දෙයක් නැහැ. දැන් අපිට ඉගොඩ වෙන්නට තරණය කරන්න දෙයක් නැහැ. දැන් අනුත්තර වශයෙන් මේ ඉගොඩට ගිහිල්ලා. නාපරං ඉතත්ත ආයාති පජානාති. දැනගන්නට ඕන, තරණය කරන්නට ඕන, අනුගමනය කරන්නට ඕන, දමනය කරන්නට ඕන, සංවර කරන්නට ඕන සියලු දේ කරලා අවසානයි. ඒ අනුව පජානාත් නාපරං ඉතත් ආය පජානාති කියන මේ අරහතුන් වහන්සේගේ ලක්ෂණ සියලු දේ තමා කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත් ආයාති පජානාති කියන අරහතුන් වහන්සේගේ ලක්ෂණ හය. නෑ ඒක වැරදි. එහෙම එකක් නෙමෙයි. මේක මේ අර බැමි තුන කැපුවා කියන එක. බව කැපුවා කියන එක. ඒක තමයි. ඔව්. කීනා ජාති කියන්නේ ආයි උපතක් ලබන්න බැන්න මෝ කියන එකම තමයි කීනා ජාති කියන්නේ. නැවත න මෝ ආයි මව් කුසකට යන්නේ නැහැ. කීනා ජාති කියන්නේ ඒකයි. ඒකම තමයි න මෝ කියන්නේ. මෝහේ අවසන් කළා කියන එකම තමයි. මෝහේ සහ මුලින්ම කැපුවා කියන එකත් කීනා ජාති කියන එකත් න මෝ කියන එකත් මව් නහි ජාතු ගබ්බ සෙයං පුනරතිති කියන එකත් එකම අර්ථය. මොකද්ද? ඔව් ඒකම තමයි. පෙර නොයසූ විරු නොපෙන්නූ විරු අනුගමනය නොකළ ධර්මයක් දැන් අලුතෙන් පෙන්වා වදාලා කියන එකයි පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොයසූ විරු පෙර අනුගමනය කරන්නට නොදත් දෙයක් පෙර භාවිතා නොකළ දෙයක් දැන් අලුතෙන් අනුගමනය කරන්නට අසන්නට භාවිතා කරන්නට බුදුහාමුදුරුව කියා දුන්න කියන එකයි පුබ්බේ අනනුසුතේසු ධම්මේ. අනු කියන එකේ න අනු කියන එක අර අනනු කියලා ලිව්වා. ඒකයි අනු අනනු න අනු කියන එක අනනු කියලා ලිව්වා. පංචස්කන්ධයෙන් තමයි සියලු බැමි බැඳීම් නිච්චසේ සුඛසේ අත්ථසේ ගන්න සියලු ආබාධ වලට තමන් මේ බැඳින්නේ. ඔය සියලු ලෙඩ රෝග හැදින්නේ පංචස්කන්ධයේ උපාදානය කරගැනීමේ බර නිසා, බය නිසා, බැම්ම නිසා, ඒ බලය නිසා. ඒකයි ආබාධ. ඒක ඉතින් අනු කියන්නේ මෙතෙක්කල් නොකර දෙයක් අලුතෙන් අපි කරගෙන යනවනම් අනුපූරක. පෙර නොඇසූ නොකළ දෙයක් අලුතෙන් අනුපුබ්බංගම. අනුක්‍රමික කියන්නම් ක්‍රමානුකූලව අලුතෙන් මේ වැඩේ අලුතෙන් මෙතෙක්කල් නොකළ ක්‍රමයක් පිළිවෙතක් අලුතෙන් කරනවාට කියනවා අනුපූරක, අනුපුබ්බංගම, අනුක්‍රමික, අනුසවේන කියලා. අස්මිමානයෙන් මමත්වයෙන් මඤ්ඤතාවෙන් මමයයි ගැනීම, මගේයයි ගැනීම, මගේ වසඟයේ පවත්වා ගත හැකියයි කීම තමා ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති. මමයයි ගැනීමට, මගේයයි ගැනීමට අල්ලගෙන මගේ වසඟයේ පවත්වා ගැනීමට කිසිසේත්ම සුදුසු නොවන්නේමය කියන එක තමා අත්තාති කියන්නේ. අත්ත කියන්නේ ආත්ම නෙමෙයි. මේ අස්මිමානෙන් මම කොට, මගේ කොට, මගේ වසඟයට අරගෙන පවත්වා ගැනීම. ඒකයි අත්ත. අනත්ත කියන්නේ එහෙම මම කොට, මගේ කොට, මගේ වසඟයට පවත්වා ගන්න උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයා නියත වශයෙන්ම ඒක විපරිණාමයට පත්වීම නිසා, කැමතිසේ පවත්වන්න බැරිවීම නිසා, අනිච්ච දුක්ඛ අනත්ත නිසා ඒ පුද්ගලයා අනාථ වෙනවා කියන එක. අනත්තාති කියන්නේ අසාරට්ඨේන අනත්තා. අසාරට්ඨේන අනත්තා. සාරයි, ඔව් සාරයි කියලා අපි අල්ලගත්ත දේ අසාර බවට පත් වුණාම, නාතයි කියලා අල්ලගත්ත දෙන් අනාථ වෙනවා. ඒකයි හේතුව. ඔව් අත්තමනෝ කියන්නේ ඒක. අත්තමනෝ කියන්නේ ඒ අත්තසේ අල්ලගන්න බෑ. අත්ත කියන එකේ තේරුම අත්ත කියන එක අස්මිමානය, මමත්වය, මඤ්ඤතාවය, තම්මතාවය, මෙම වචන කීපකින් බුද්ධ දේශනාවේ අත්ත කියන වචනේ විග්‍රහ. නමුත් දැන් සිංහලට පරිවර්තනය කරන තියෙන ආත්ම ඒක වැරදි. එම් බුද්ධ දේශනාවේ ආත්මවාදයක් අනාත්මවාදයක් කොතැනකවත් බුදුහාමුදුරෝ ඔය වාදයක් ආත්ම අනාත්මවාදයක් නැහැ. ඒක ඒ කාලේ තිබුණ අර යම් යම් දෘෂ්ටිවල තිබුණා. ආත්මවාදය අනාත්මවාදය උච්ඡේදවාදය ශාස්ත්‍රවාදය සංගතවාදය අසංගතවාදය ඊශ්වරවාදය වගේ මේ වාද ඒ කාලේ තිබුණා. නමුත් බුදුහාමුදුරෝ මේ ධර්මයේ වාදයක් නෙමෙයි දර්ශනයක් නෙමෙයි විද්‍යාවකුත් නෙමෙයි. මොකද්ද එහෙනම් මේ මේ බුද්ධ දේශනාව විද්‍යාවකුත් නෙමෙයි දර්ශනයකුත් නෙමෙයි මේ වාදයකුත් නෙමෙයි. මොකද්ද එහෙනම් මේක? ඈ චර්යාව මාර්ග චර්යාව ප්‍රතිපදාව අපි දෛනිකව අනුගමනය කළ යුතු පිළිවෙතක් විග්‍රහ කිරීම. නැතුව මේක දර්ශනයක් නෙමෙයි මේක විද්‍යාවක් නෙමෙයි මේක වාදයක් නෙමෙයි මේක තර්ක කළා වාද කළා මේක දැන් අද ඒක ඊට පස්සේ ආගම වෙනකොට ඉන්දියාවේදී ඕක දර්ශනයක් වුණා. ඒකයි උනේ. ඒක වැරදි. බුද්ධ දේශනාව කිසිසේත්ම ඔය කියන දර්ශනයක්වත් විද්‍යාවක්වත් මේ වාදයක්වත් මතයක්වත් එහෙම එකක් නෙමෙයි. මේක මාර්ග චර්යාව. මේක පිළිවෙත. අපි දෛනිකව මේ බුදුහාමුදුරුවෝ කියපු පරියාප්ති ධර්මයේ පිළිවෙත අපි විසින් දවස ගානේ දිනපතා අනුගමනය කළ යුතු දෙයක්. අතහැරීම තහ භාවිතය. භාවිතබ්බංච භාවිතම් පහතබ්බංච පහිනම්. හැබැයි මේ භාවිතා කළ යුතු දේ තහ ප්‍රහාණය කළ යුතු දේ හරියටම අභිඤ්ඤයං අභිඤ්ඤාතං කරන්න ඕනේ. නැතුව හරියන්නේ පජානාති. ඔව් දෙකට බෙදලා බලන්න ඕන. සෝ අස සති සෝ පස්ස සති. ආශ්‍රය කළ යුතු දේ සහ භාවිතයට ගත යුතු දේ සහ බැහැර කළ යුතු දේ එකයි ගන්න ඕන. අපි දොරවල් හයෙන් ආශ්‍රය කළ යුතු යහපත් දේ ආශ්‍රය කිරීමත් බැහැර කළ යුතු වැරදි දේ අයින් කිරීමත් තමයි මාර්ගචර්යාව. එච්චරයි. ඔව් නමුත් විභජ්‍යවාදයේ සංගායනාවේදී මේක වෙන් කළා. දැන් බුදුහාමුදුරුවෝ මේක විභජනය කළේ බෙදලා බැලුවේ ඔය දැන් ඔය 11කට බෙදලා බැලුවේ මොකද? අතීත අනාගත වර්තමාන දුර ළඟ සියුම් ඝන අධ්‍යාත්මික බාහිර මේ සියලු දේ මොකටද බෙදලා බැලුවේ? ඒක තමයි විභජ්‍යවාදය. ඒ වගේම දැන් මේ පංචස්කන්ධය ඉස්සෙල්ලාම නාම රූප කියලා කොටස් දෙකකට බෙදුවා. ඊට පස්සේ රූප කොටස ආපෝ තේජෝ වායෝ පඨවි කියලා කොටස් හතරකට නාම කොටස වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර බෙදලා බැලුවා. මේ ඔක්කොම විභජ්‍ය කිරීම විභංග කිරීම. දැන් ඔය මං ඊයේ කිව්වන අර අභිඤ්ඤයං අභිඤ්ඤාත මේ ඔක්කොම මේ විභජනය කිරීමක් විභංග කිරීමක් බෙදා බැලීමක් මේ පුද්ගලයෙක් තුළ දෛනිකව මේ දේවල් කරනකොට කියනකොට හිතනකොට පිරිසිදු අර භාවයතබ්බංජ භාවිතම් පහතබ්බජ මහිනම් කරනකොට ඇතිවෙන සියලු දේතල් තමයි හොඳට හෝ නරකට හෝ හරියට හෝ වැරදියට හෝ මේ මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං කියන විග්‍රහය තියෙන. ඒ මිසක් වෙන බාහිර දෙයක් නෙමේ වචනයකින් අත් උතර නෑ. ඔව් ඒකයි ස්ව අක්කාතු. මේක වැහිලා වැහෙන වහන තාක්කල් දුරක්කාතු. මේකේ සංකාතෝ කියන වචනේ විරුද්ධ වචනයක් තියෙනවා. මොකක්ද ඒක? දුරක්කාතු. මේක දුර අවබෝධයි. මේක තමා විසින්ම තමා තුලින්ම තමා සඳහාම අවබෝධ කරගත්ත යුතු නිසා ස්වක්කාතු. තමන්ට අවබෝධ කරගන්න බැරි නම් ඒක දුරක්කාතු. ඒකයි ඒක අවබෝධ කරගන්නා තාක්කල් ඒක දුරක්කාතයි. ඒක අද මේ නවීන විද්‍යාවේ හදාගත්ත දෙයක්. බුද්ධ දේශනාවේ සියලු දේ විපරිණාමයේ පමණයි. අන්‍යතාභාවයට පත්වීම පමණයි. කැමැතිසේ නොපැවතීම තමයි. මේ නිත්‍යසේ නොපැවතීම. දැන් ඵල දරුවා උපන්න දවසේ ඉඳන්ම බුද්ධ දේශනාවේ තියෙන කොහටද යන්නේ මරණය කරා. දැන් වයසින් දවස 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 අනිත් පැත්තටයි බලන්නේ. මේ ජීවත් වෙන්න තියෙන කාලේ දවස දවස අඩු වෙනවා. දැන් අපි මේ ලෞකික தත්වයේ තුල අපි අර දෙපැත්ත. ඒකයි වැඩි වර්ග. බුද්ධ දේශනාවේ උපදුන දවසේ ඉඳන්ම මේ මේක මරණය කරා යන්නේ. ඒකනේ වැඩි. උපදුන දවසේ ඉඳන්ම දවස දවස අඩු වෙනවා මේ ජීවත් වෙන්න තියෙන කාලේ. එහෙනම් මාර්යාට ගත්ත ණය ගෙවලා ඉවර වීම තමයි මේ කරන්නේ. ඔව් මේක බුද්ධ දේශනාවේ පියවර පහකින් විග්‍රහ කළේ. උදයංගම, අත්තංගම, ආස්වාද, නිස්සරණ, ආදීනෝ නිස්සරණ පහයි. සියලු ධර්මතාවල් වලට සියලු දෙයට අපි ගම්මුකෝ ගහක කොළයක්. අත්තක් නෙමේ ගහක් නෙමේ කොළයක්. කොළේ දැල්ල උදයංගම. ඔය කොළේ හොඳට අර පාට හැදිලා එනකොට අත්තංගම. මේ කොළේ හොඳට තරුණ අවස්ථාවට ආවම අස්ථාවර. ඊට පස්සේ ඒ කොළේ ටිකක් ඒ තරුණ අවස්ථාව නැති වෙනකොට ආදීනව. කොළේ කහපාට වෙලා වැටෙන දවසේ නිසාර. මේක හැම කෙනෙකුටම අපි ඕනම කෙනෙක් ඕනම ධර්මතාවක් ඕනම දෙයක් ඕනම සංකතයක් අපි ගත්තොත් ඔය අවස්ථා පහ අපි දැකගත යුතුයි. ඔය අවස්ථා පහ දැකගත යුතුයි. උදයංගම, අත්තංගම, ආසාද. ආසාද අවස්ථාව තමයි අපි මේ හැම කෙනෙක්ව අල්ලගෙන. හැබැයි ආසාදෙන් පස්සේ ආදීන නියතයි. ඒකෙන් පස්සේ නිස්සරණේ පැවැත්ම අවසන් වීම නියතයි. ඔව් ආස්වාද අවස්ථාව තමයි සියලු දෙනා ගන්න. අපි දැන් වයසට ගියත් හිතන්නේ අර ආස්වාද අවස්ථාව. නැවත ඒ තැන්ට යන්න පුළුවන් කියන එක තමයි නැවත නැවතත් හිතන්නේ. අපි අර ඔව් හැම කෙනෙක්ම ඒ එතෙන්ද තමයි ඒක තමයි අතීත අනාගත වර්තමාන දුර ළඟ සියුම් ගැන අජ්ජත්තික බාහිර ඔය සියලු දේ අර ආස්වාද අවස්ථාව. හැබැයි අර ආදීන අවස්ථාව අත්තරිය. නමුත් මේ අවස්ථා පහම සියලුම අය මේ ධර්මයේ තේරුම් ගත්ත මේ ආස්වාද අවස්ථාව තියෙනවා. ඒක ඉවර වෙන්න පෙර ආදීනවේ උරුම වෙනවා. ඒකයි වෙන්නේ. ඕකම තමයි. අනිත්‍යං කයට්ටේන. නිච්ච නැහැ. අනිත්‍යං කයට්ටේන. මේ නිච්ච මේක අනිච්ච ඌ ගමම්ම අනිච්ච තේරුම් ගත්ත ගමම නිච්ච කපලා මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒකයි අනිත්‍යං කයට්ටේන. මේ නිච්චං බයට්ටේන. දුකං මේක බයකටම හේතු වෙනවා. බරකට, බයකට, වැම්මකට හේතු වෙනවා බයට්ටේන. ඒ වගේම අනිත්‍යං කයට්ටේන, බයට්ටේන, අනික මොකද්ද? අසාරට්ටේන. අර අත්ද අසාරට්ටේන. අනත්තා අසාරට්ටේන. අසාරට්ටේන අනත්තා, අනත්තා අසාරට්ටේන. මේක සාරයි කියලම අපි යමක් අල්ලගන්න. හැබැයි අවසන් වෙන්නේ අසරණ වෙලාමයි, අනාථ වෙලාමයි, නිස්සාර වෙලාමයි. කොච්චර සාරයි කියලා අපි ගත්තත් ඒක නිස්සාර වෙනවා. ඒක අනාථ බවට හේතු වෙනවා. ඒක අපිට කැමතිසේ නවත්තන්න පුළුවන් ධර්මතාවයක් මේ ලෝකේ කිසි දවසක කිසි කෙනෙකුට හම්බු වෙන්නේ නැහැ, හම්බු වෙලත් නැහැ. ඒකයි නියත தත්ත්වය. ඒක නියතිය. අසාරට්ටේන අනත්තා නියතිය. මේක මිනිසු යමක් අල්ලගන්නකොට මේකේ සාරයි වටිනවා කියලාමයි අල්ලගන්නේ. ඒකේ අනාථ බව, අසාර බව, නිස්සාර බව කිසි කෙනෙක් දකින්න කැමති නැහැ, හිතන්න කැමති නැහැ. ඒකයි ওই සියලු මිනිස්සු අනාථ වෙන්නේ. ඒක නිසා අපි මේ අර බුදුහාමුදුරුවෝ කියපු ධර්මයේ තේරුම් ගත්තනම් යම් දෙයක් සාරයි කියලා අපි උපාදානය කරගන්න හොඳ නැහැ. එතකොට අපි උපාදානය කරගත්තේ නැත්නම් ඒ සාර වෙලාවේ අපි ඒක භාවිතා කළා. එතනින් අවසානයි. ඉන් එහාට අපි ඒක රෝද ගන්න. ඉන් එහාට සංකාර කරන්න. ඊට පස්සේ සංචේතන කරන්න. ඉන් එහාට අපි මේ අයිටි කරගන්න අල්ලගන්න බලාගන්න ඒක බලා මේ හිටියක් නැහැ. එච්චර. රෝද ගන්න නැහැ කියන එක තමයි ඒක තියෙන්නේ. අපි දැන් හොඳ රහ කේක් කෑල්ලක් අපිට ගන්න හම්බුනොත් අපි හිතනවා මේක හෙටත් කන්න ඕන. අහන්න ඕන කොහෙන්ද ගත්තේ කියලා. අපි අර අඳුරන අපේ ළමයින්ට කාට හරි ගෙනින් දෙන්නත් ඕන. ඈ මේක හදන්න අපිට පුළුවන් නම් හදන්නත් ඕන. මේකට දාලා තියෙන මොනවද කියලා අහන්නත් ඕන. ඔය තමයි රවුම් ගන්න. ඔය රෝද ගහයි. ඔය සංචේතන අපේ. ඒක නිසා තමයි අපේ හිතේ අර බැඳීමක් බද්ධ භාවයක් මේ අත්ත් භාවයක් නිච්ච භාවයක් සුඛ භාවයක් ඇහිලා අර බැඳීමක් එන්නේ උපාදානයක් එන්නේ. අපි ඒක කරන්නේ නැත්නම් කේක් කෑල්ල කෑවා. කෑම මුතේව මුතමත්තම් භවිෂ්‍යති එතන ඉවරයි. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති එතන ඉවරයි. එතන ඉවර වුණා නම් අපිට බරක් නැහැ, බයක් නැහැ, බැම්මක් නැහැ, රෝද ගන්න නැහැ, සංචේතනා පාත් ගන්න නැහැ, සම්පස්ස නැහැ. සියලු දේ ඉවරයි. නිබ්බාන වෙන්න බැරිම මේ රෝද ගන්න නිසාමයි. මේ සංචේතනා පවත්තන නිසාමයි. මේක පිළිබඳ අතීත අනාගත වර්තමාන දුර ළඟ අජ්ජත්තික බාහිර ඔය රවුම් ගන්න. ඕකමයි. ඒකමයි මේ අනත්ත ලක්ෂණ සූත්‍රේ අර ඉස්සෙල්ලා රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම විමසලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අර ප්‍රශ්න 11 15ක් ඇහුවානේ. මොකද්ද මේ මේක අවබෝධ යථාභූත ඥානයක් දෙන්න. මේක කොච්චර අතීත වුණත් අනාගත වුණත් වර්තමාන වුණත් දුර වුණත් ළඟ වුණත් සියුම් වුණත් ඝන වුණත් ප්‍රණීත වුණත් හීන වුණත් අධ්‍යාත්මික වුණත් බාහිර වුණත් මේ තත්වයමයි මේ ස්වභාවයමයි මේ ධර්මතාවයමයි තියෙන්නේ. ඒක නිසාමයි මිනිස්සු මේ සියලු දෙයට බැඳෙන්නේ. දැන් අතීතයමයි සියලු මිනිස්සු මියගිය අතීතයේ ජීවත් වෙන එක නූපන්න අනාගතේ වර්තමානයේ පාලමක් විතරයි. එතකොට සියලු පෘථග්ජන මිනිස්සු කොහෙද ජීවත් වෙන්නේ? එක මියගිය අතීතයේ එක නූපන් අනාගතේ. වර්තමානයේ ඔය දෙක සමහාකරණ යාකරන පාලම වෙන මොකක්වත් නැහැ. හොඳට කල්පනා කරලා බලන්න. වර්තමානයේ ජීවත් වුණොත් ඔය ඔක්කොම ඉවරයි. මිනිසුන්ට වර්තමානයේ ජීවත් වෙන්න බෑ. අර පච්චුප්පට්ඨිතාවෝති ඥානමත්තාය පටිච්චසමුප්පාදාය අනිසිතෝජි විහෙරති නච්චකින්චි ලෝකේ උපාදීති ගැන හිතන්න අමාරු. දැන් ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ මහා සතරාජිපට්ඨාන සූත්‍රයේ ඔය කෑල්ල ඔය පේලිය ඔය වචන ටික 21 අවධාරණයෙන් නැවත නැවත ප්‍රකාශ කරන. රෝද ගහනකොට පුරුද්ද වෙනවා. ඒක පුරුද්දක් බවට පත් වෙනවා. පුරුද්ද ගන්නවා කියන්නේ හා කරගත්තා, ඇඳගත්තා, යා කරගත්තා, එකතු කරගත්තා, පුරුද්ද ගත්තා. ඒක තමයි සංසාර පුරුද්ද. දැන් සංසාර පුරුදු දෙකක් තියෙනවා. මොකද්ද පුරුදු දෙක? එකක් ගති පුරුද්ද, දෙවෙනි එක හුරු පුරුද්ද. අරහතුන් වහන්සේට ගති පුරුද්ද විතරයි ඉවර වෙන්නේ. හුරු පුරුද්ද තියෙනවා. ඒකනේ අර වක්කඩෙන් පැන්නේ අර අරහතුන් වහන්සේ. ඔව් ඒ තව හුඟක් ඒවා කිව්වේ හුරු පුරුද්දාවෙන් කරන්න ඕන නැහැ. හුරු පුරුද්ද තියෙනවා ජීවත් වෙනකම්. දැන් හුරු පුරුද්ද නැතුව ජීවත් වෙන්නත් බෑ. ගති පුරුද්ද විතරයි අරහතුන් වහන්සේ අයින් කරන්නේ. ගති තුනයි. රාගක්කයෝ නිබ්බානං, ද්වේෂක්කයෝ නිබ්බානං, මොහක්කයෝ නිබ්බානං. ඒ ගති තුන රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය විතරයි කය කරලා කපලා කීන යාති කරන්න ඕනේ. හුරු පුරුද්ද තියෙන්න ඕනේ ජීවත් වෙන්න. නෑ එහෙම කන්නේ ඔය පස්සේ කාලේ අටුවාවල ඒ කියන්නේ අර පස්සේ කාලේක සාහිත්‍යකාරයෝ තමයි අර ඔය කිව්වේ බුදුහාමුදුරේ නම් සිවුරු පෙරෙව්වේ නැද්ද? සිවුරු පෙරෙව්වේ පුරුද්දක් හැටියට හුරු පුරුද්දක් නෙමෙයිද? දැන් අත කෑම කන්න ඉස්සෙල්ලා අත හොදුවේ නැද්ද? උදේට මූණ හැදුවේ නැද්ද? ඒව මොනවද? හුරු පුරුදු. ඒව කරන්න ඕන. අතේ මොන හරි කුණු ගැවුනහම ඒක හොදගන්නේ නෑ. ඒක හුරු පුරුද්දක්. ඒ කුණු දිගටම තියාගෙන හිටියද? ඒ මේ පස්සේ කාලෙක ඇති වූ සාහිත්‍යකාරයන්ගේ වචනයක්. ඔව්. නෑ. යහපත් දේවල් කරන්න දේවල් සංකාර නෙමෙයි. අර වැරදිසේ යමක් එකතු කරගන්න අල්ල ගන්න අයිති කරගන්න ගොඩ ගන්න විරුද්ධවන්න කරන දේවල් විතරයි සංකාර. සං කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන දේ සංකාර ඒවා. අනික් වැඩ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිතින් කරන දේවල් ඒවා ක්‍රියාසිත. ඒවා ක්‍රියාසිත. එවන් තමන් මිදෙනවා නිවෙනවා නිදහස් වෙනවා විමුක්තියටපත් වෙනවා ඒවට හොඳ සිත්. දැන් අපි සමහර විට හෙට යහපත් වැඩක් කරන්න ඕන කියලා යෝනිසෝ මනසින් කටයුතු කරනවා. ඒක සංකාරයක් නෙමෙයි. තේරුණාද? හෙට අපි දානයක් දෙන්න ඕනේ, පින්කමක් කරන්න ඕනේ, මේ වගේ යහපත් වැඩක් කරන්න ඕනේ. ඒවා යෝනිසෝ මනසිකාරයෙන් කරන යහපත් ක්‍රියා. ඒවා කරන්න ඕනේ. ඒවා සංකාර නෙමෙයි. සියලු දේ සංකාර වෙන්නේ නැහැ. හෙට අයහපත් වැඩක් කරනවා නම් කාට හරි විරුද්ධව එක උපාදානය කරගන්න, එකතු කරගන්න, අල්ල ගන්න, අයිති කරගන්න, ගොඩ ගහන් ගන්න කරනවා නම් ඒක සංකාර. ඒක අර අනාගත සංකාර. ඉතින් ඒක නිසා මේ සංකාර කියන එක රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන ක්‍රියාකාරකම් සංකාර. සං අත්තරියට පස්සේ රාගය, ද්වේෂය, මෝහය අත්තරියට පස්සේ කරන යහපත් වැඩ කාර්සිත, ක්‍රියාසිත. ඒවා ජීවත් වෙන්න ඕන. තමන්ටත් හොඳයි, අනුන්ටත් හොඳයි. තමන්ටත් යහපත්, අනුන්ටත් යහපත්, විශ්වයටත් යහපත් ක්‍රියාසිත. එවන් තමන්ට හෝ අනුන්ට හෝ ණයක් ගන්න දෙනකොට ණය වෙන්නේ නැහැ. ඒවා ඵලයක් විපාකයක් දෙන හේතු බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ක්‍රියාසිත. ක්‍රියාසිත කරන්නම ඕන, සංකාරසිත අයින් කරන්න ඕන. ඒකයි. නැවත නැවත ඒකෙන් ආස්වාදනය කරන්න හිතෙන් රවුම් ගැනීම තමයි චන්දරාග වේමත්තතාවය. වේගයක් මත්වීමක්. ඒක සිහිපත් කරනකොට, රෝධ ගන්නකොට, මෙනෙහි කරනකොට නැවතෙනවා. ඒක තමයි වේමත්තතාව. දැන් ඔය වේමත්තතාවය පිළිබඳව හරියටම තේරුම් ගන්න අවශ්‍ය නම් කියවිය යුතු, දැනගත යුතු සූත්‍රය තමයි මහා පුන්නම සූත්‍රය. මොකද සූත්‍රය? මහා පුන්නම සූත්‍රය. මහා පුන්නම සූත්‍රයේ ඉතාම පැහැදිලිව ඉසලම මේ චන්ද්‍රාග වේමත්තතාවයත් ඒකෙන් මිදී නිදහස් වෙන හැටිත්. දැන් මේ මහා පුන්නම සූත්‍රය කියන්නේ ඇත්ත වශයෙන්ම ඔය දැන් සබ්බාසව සංවර පරියාය සූත්‍රේ, අනත්ත ලක්කන සූත්‍රේ, තවත් සූත්‍ර 6ක විතර එකතුවක් සියලු කරුණු ධර්ම කාරණා තියෙනවා මහා පුන්නම සූත්‍රය. මේ ත්‍රිපිටකයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ ඉතාම වැදගත්, ඉතාම ගැඹුරු සියලු කරුණු. ඔය මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන බොහෝ දේවල්, සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ තියෙන සියලු දේවල් මේ මහා පුන්නම සූත්‍රයේ කියවල බැලුවොත් තියෙනවා. අනන්ත ලක්කන සූත්‍රයේ තියෙන සියලු දේවල් තියෙනවා. එනිසා මේ මහා පුන්නම සූත්‍රය ඉතාමත්ම ගැඹුරු, ඉතාමත්ම වැදගත් අංග සම්පූර්ණ සූත්‍රයක්. ඇල්ම නිසා ඇති වෙනවා වේගයකුයි මත්වීමකුයි දෙකක්. දැන් අපි ඇහෙන් රූපයක් දැක්කාම ඒ රූපය කෙරෙහි අපේ ඇල්මක් සහ මත්වීමක් ඇති වෙන්නේ පිරිබවක්, හෝ අපිරිබවක්. දෙකම දෙකෙන්ම වේගයක් තාම අත්වීමක් ඇති වෙනවා. අපිට ප්‍රිය නම් මනාප නම් මිහිරි නම් ඒක අපිට අපි වසඟයට ගන්න අපි සන්තකයට ගන්න අපිට හාවින්න කැමැත්තක් ආසාවක් මත්වීමක් පිරිබවක් ප්‍රිය බවක් ඇති වෙනවා. ඒක නිසා ආස්වාදයක් සහ අදීනයක් උරුම වෙනවා. ඒක ඒ රූපය අපිට අප්‍රිය නම් අමිහිරි නම් ඒ පිළිම එතෙන්දිත් ආයි ඒ මත්තතාවයක් ඇති වෙනවා. ඒක දෙවෙනි වේශය. ඒක යටි අපේ තරහකාරය වෛරකාරය මොනවා කරයිද දන්නේ නැහැ අපිට. අපි රවුම් ගන්නවා රෝද ගන්නවා. වහම අපි අයින් වෙන්න ඕන. අපි ඉවත් වෙන්න ඕන. මේක අපිට මොනවා කරයිද දන්නේ නැහැ. මේක මොනවට ආවද දන්නේ නැහැ. ඔහොම කල්පනා කරනවා. දෙකම දෙපැත්ත. අන්ත දෙක. තමන් අර තමන්ගේ මිම්මෙන් මනින්නේ මේ. කාගේ මිම්මෙන්ද මැන්නේ? තමන්ගේ පිරි අපිරි මිම්මෙන් මැන්නේ. සියලු පෘථග්ජන පුද්ගලයෝ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් දකින අහන විඳින සියලු දේ මනින්නේ තමන්ගේ මිම්මෙන්. මිම්මක් තමන්. මානෙ තමන්. කෝදුව තමන්ගේ මිම්ම. ඒක වැරදි. බුදුහාමුදුරුවෝ ඔය කෝදුව මිම්ම මානෙ අත්තරි. බුදුහාමුදුරුවෝ කෝදුවක් මිම්මක් හදලා දුන්නා. මොකද්ද මිම්ම? ආතාපි සම්පජානෝ සතිමා සූත්‍රයේ ධර්මයේට බහ ගලපා බලන්න. ණය විනයට සසඳා බලන්න. හරි, ඒක පුරුදු වුණාම ඕක ඉබේම පුරුදු වෙනවා. මේක පුරුදු වෙන්න තමයි අපිට ධර්මඥානයක් ඕන. දහම පිළිබඳ දැනුමක් ඕන මොකටද? මේ හේතුයි ඵලයයි පිළිබඳ හේතු හේතුඵල ධර්මයට බහ ගලපා බැලීම. සූත්‍රයේ ධර්මයට බහ ගලපා බැලීම ණය විනයට සසඳා බැලීම. ওই දෙකම අපිට මේ ධර්මය අහලා අපිට ওই දෙකම පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන්. ඒක පුරුද්දක් වුණාම ඒක ඉබේම පුරුදු වෙනවා. පුහුණු වෙනවා. ඒක පුරුද්දක් වෙනවා. ඊට පස්සේ අපි දැන් අපිට දැන් ඉස්සෙල්ලා දැන් මේ බණ අහන්න ඉස්සෙල්ලා අපිට තරහක් ආවොත් අපි ඒ තරහට වෛරයට ක්‍රෝධයට එකට එක කරලා පලි ගහලා ශාප කරලා වෛර කරලා ක්‍රෝධ කරලා අපි ඒකට වාරුව ගන්නවා. දැනුත් එක් කරයිද? දැන් ඒක කිරීමේ කියන හේතුව නිසා අපිට උරුමන ඵලය දැන් අපි දන්නවා. මොකද අපි එහෙම තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් පලි ගහලා ශාප කරලා එකට එක කළොත් අර අපුඤ්ඤාභි සංකාරයක් වෙලා අපි එක දහය සිය දාහ බවට මේ දුක පත් කරගන්න. අපිටම මේක උරුමන බව අපි දැන් දන්නවා. දැන් අපි එහෙම මේ අපේ ගෙහෙල් ගැන කැපුවනම් අපි ශාප කළානම් වෛර කළානම් ක්‍රෝධ කළානම් මොකද වෙන්නේ? දැන් කෙහෙල් කැම නැතිවීමේ පාඩුව එකක්. අපි අර ශාප කරලා වෛර කරලා ක්‍රෝධ කරලා තරහෙන් වෛරෙන් ක්‍රෝධෙන් අපි කටයුතු කිරීම නිසා අපි ඊට වඩා සිය ගුණයක කිලුටු බවක් කෙලෙස් බවක් ඇති කරගන්න. දැන් අපි ඒක කරන්නේ. අපි දන්නවා දැන් කෙහෙල් ගැන කැපුවනම් දැන් අපි ඒක මට අයිතියක් නැහැ. මං කවද හරි මේක ණයක් ගෙවන්න තිබුණේ ඒ ණයෙන් දැන් මිදී නිදහස් වුණා. ණය ගත්තා ඒ ගෙහෙල් කන ගත්ත එක්කෙනත් හොඳින් කාපු අය බීපු අය ජීවත් වුණා. මට මේකත් මේ අතීතයේ ගෙවන්න තිබුණ ණයකින් මිදී නිදහස් වුණා. ඒකෙන් මිදී නිදහස් වෙන්නට ලැබීම කොච්චර හොඳයිද කියලා අත්හැරියා. ඔව්, ඒක ඉතින් ඒ අර සංසාර පුරුද්දනේ. දැන් ඒක අර සංසාර පුරුද්ද. දැන් මේක ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේ සියල්ල සිදු වෙන්නේ හොඳටයි කියලා හිතන්න පුළුවන්. තත්වයටපත් වෙනවා. ඒක තමයි හේතුඵල ධර්ම. එහෙම හිතන්න පුළුවන් නම් කොච්චර නිදහසක්ද? කොච්චර මිදීමක්ද? කොච්චර බරෙන් මිදී නිදහස් වීමක්ද කියලා බලන්න. ඈ? ඇයි? අපි දැන් අර එකට එක කරන්න ගිහිල්ලා එක දහය කරගන්නවනේ. හැම මිනිහෙක්ම ඕක තමයි අපුඤ්ඤා විසංකාර. අපිට පොඩි පාඩුවක් දුකක් මොකක් හරි කවුරු හරි එකට එක කළොත් අපි එකට දෙකක් කරන්න යනවා. අපි ඒක නොකර ඒකෙන් අපි යම් යහපත් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා පතුරවන්න පුළුවන් වුණා නම් ඒකත් සිද්ධ වුණේ හොඳටයි කියලා හිතන්න පුළුවන් වුණාද? කොයිතරම් යහපතද? කොයිතරම් මිදීමත්? කොයිතරම් සමාජයට යහපතද? තමන්ට යහපතද? අජ්‍යත්තාව බහිද්දා. ඇයි මෙහෙම මිනිස්සු නොකරන්නේ? මේ ධර්මය නැති නිසා. මේක කොයි කාලෙදී උගන්වන්න තිබුණේ? අර දෙකේ තුනේ හතරේ පහේ දහම් පාසල් වල මේ හේතුඵල ධර්මය දරුවන්ට උගන්වන්න තිබුණේ. දැන් එවිනට උගන්වන්නේ මොනවද? ඒකනේ මේ ප්‍රශ්නේ. මේක නිකන් මේ මේ බීරියල්ින්ට වීණා ගහනවා වගේ වැඩක් මේක. මේක කිව්වට හරියන්නේ. ඇයි මේ උතුම් නිර්මල පිරිසිදු බුද්ධ ධර්මයේ තියෙන මේ උතුම් දේවල් මේ පොඩි කාලේ දරුවන්ට උගන්වීම අත්තර දාලා මේ අභව්‍ය ආශ්චර්ය අද්භූත වැරදි දේවල් මේ උගන්වලා බ්‍රේන් වොෂ් කරන්නේ? කල්පනා කරන්න. අපරාධ කියන්නේ මිනිස්සු හේතුඵල ධර්මයට බහගලපා බලා කටයුතු කරන්න පුරුදුම. දැන් මේ ඔය බටහිර ලෝකේ මේවා තියෙනවා, මේ පෙරදිග ලෝකේ නැතුවට හුඟක් දේවල්. ඒ මිනිස්සු හේතුඵල ධර්මයට අනුව බුද්ධ ධර්මයේ නැතුවට හුඟක් දේවල් කටයුතු කරනවා. ඔව්, ඒකත් දැන් ණය දැන් දුන්නා. දැන් ඒ මිනිහට ණය නොදුන්නට නඩුවක් දැම්මොත් මොකද වෙන්නේ? දැන් බැරි වෙලාවත් ඒ ණය අරගෙන දුන්නත් නම් අපිට අපි මෙනෙහි කළොත් අපි කවදා හරි මේ පුද්ගලයාට ගෙන් ණයක් අරගන්න නැති, අපි නොදී ඉන්න නැති අතීතේ සංසාරේ කොයි හරි මං ඒ සියලු ණය මිදී නිදහස් වෙලා කියපු ගමන් හිතුව ගමන් එහෙම එකක් නැත්නම් ওই ණය සල්ලි ගෙනත් දිනවා. ඉබේම අර නඩු දැම්මොත් එකට එක කළොත් අර ගැටීම නිසා ඕක හම්බු වෙන්නේ. ඒකයි වෙන්නේ. බලන්න ඔක් කරලා. ඔව්. ඔව්, අර විදියට. දැන් එකට එක ඊළඟට අර කොක්කට කෙක්ක දානවා. ඒක වැරදි. අපි නිතරම ඒකත් කල්පනා කරා. හැබැයි අර ණය දෙන්න ඉස්සෙල්ලා අපි අර කෙහෙල් කනත් කපන්න ඉස්සෙල්ලා අපේ කෙහෙල් කන අපි ආරක්ෂා කර ගැනීම ඒකත් හේතුඵල ධර්ම. ඒක අපේ වැඩ යුතුකමක්. අපි අපේ ගෙහෙල් ගැන ආරක්ෂා කරගත්තා නම් එතකොට පැහිලා තියෙනවා නම් කැපුවල කපුවා නම් ඒක හරි. අපි දැන් මේක නිග්ලෙක්ට් කළා. ඔය කපන්න ඉඩ දීලා කැපුවට පස්සේ අර එකට එක කරන්න ගියොත් වැරදි. ඒක නිසා දැන් මේක තමයි හේතුඵල ධර්මයේ කියන එක. හැමතිස්සෙම අපි එකල යුතු දේ එකල යුතු වෙලාවට කළා නම් අපි ඒකෙ මිදී නිදහස් වෙනවා. හැම දෙයකටම එකකට දෙකකට නෙමෙයි සියලු රාගය ద్వේෂය මොහේ තුනටම ඔය ඔය ධර්මතාවය. හැබැයි අර ద్వේෂයට උඟක් පැහැදිලිව අපිට මේක කියන්න පුළුවන්. ඒකයි ద్వේෂය ගැන කිව්වේ. ඔව් 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 දැන් අපි අර දැන් ඔය කෙහෙල් කන කැපුවම අර අපි කවදා හරි අනුන්ගේ කෙහෙල් කන කපන්න නැති එකයි මේ ණය. අනුන්ගේ දෙයක් අපිට අයිති නෝද පරතත්තුප පර අනුන්ගේයක් ගන්න නැති. දැන් ඒ ණයෙන් ගෙව්වා කියන එක ණය විනය. අපි දැන් ආයිසරයක් ඒ කෙහෙල් කන අපිට අයිති නැති කෙහෙල් කනට අපි නඩු දාලා ශාප කළා. ආයිසරයක් අපි ආයිසරයක් අර ණය ගන්න දෙනකොට ආයි හවුල් වුණා. ඒක තමයි ණය විනයට සසඳා බලා කටයුතු කිරීම. මේ සංසාර ගමනේ තියෙන්නේ අවසාන වශයෙන් බැලුවහම ණය වෙනවා, ණය ගෙවනවා, ණය ගන්නවා, ණය දෙනවා, ණය ගෙවනවා, ණය මිදී නිදහස් වෙන්නේ නැහැ, අලුතෙන් ණය හදා හදා ගමන යනවා. මේ ණය අපි කවදා හරි සියලු ණයෙන් මිදී නිදහස් වෙනකම් මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න බෑ. ණය තියෙනවා නම් ශේෂයක් හරි අපිට මේ නිවන් දකින්න බෑ. අපි දැන් මේ පින්කම් කරලා පින් දෙන්නේ, පින් පවරන්නේ, පින් අනුමෝදන් කරන්නේ මොකද? ණය ගෙවන්නේ. ඇයි අපි මේ හේතුඵල ධර්මයට බහගලපා බලා ඔය ආනපාන සති සමාධිය වඩන්නේ? ණය ගෙවන්න, ණය නොවෙන්න, අලුතෙන් ණය නොවෙන්න. මේක මේ ණය ගන්න දෙනවා. මේ ජීවත් වෙනවා කියන්නේ අපි ඇයි වැය කරන්නේ? ණය ගෙවනවා. ඇයි දුක් විඳින්නේ? ණය ගෙවනවා. ඔක්කොම. ඇයි උදව් පදව් ඔක්කොම කරන්නේ? ඒ උදව් කරාට පස්සේ අර චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලු. ඒකට ආයි අපි නොඇලුනොත් ණය ගෙව්වා. ඇලුනොත් ආයි ණය වුණා. ඒකෙන් අපි යමක් ආය ආපහු යමක් කරලා ආයි ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වුණොත් ආයි ණය වෙනවා. ඒක තමයි මේ ණය විනය තමයි මේකේ ඉග්‍රාම ගැඹුරු වශයෙන් බලන්න ඕන. දැන් අපි දානයක් දීලා දැන් අපි යම් ණයකින් මිදී නිදහස් වෙන්න හදන්නේ. එහෙම පින්කමක් කරලා ඊට පස්සේ අපි ඒ පින්කමෙන් ආයි ආපහු දෙව් මිනිස් සැප රජ සැප සිටු සැප භෝග සම්පත් රූප සම්පත් ප්‍රාර්ථනා කරනවා නම් බලාපොරොත්තු වෙනවා නම් මොකෝ වෙන්නේ? ආයි ණය ගන්න දෙනකොට බැඳෙනවද නැද්ද? බැඳෙනවා. ඒක තමයි ණය විනය. මේ හැම තැනකදීම හැම ක්‍රියාවකදීම හැම අවස්ථාවකදීම ණය විනය තියෙනවා. සලකා බලන්න, සසඳා බලන්න. ණය වෙන්නේ නැත්නම් අලුතෙන් හරි, ණය වෙනවා නම් අලුතෙන් වැරදි. දැන් මේ ණය ආයි තව ක්‍රමයකටත් බලන්න පුළුවන්. යුතුකම් වගකීම් ඉටු කරනවා නම් ණයෙන් මිදි නිදහස් වෙනවා, ණය ගෙවනවා, ණයෙන් මිදි නිදහස් වෙලා ණය බේරනවා. අයිතිවාසිකම් බලාපොරොත්තු තියනවා නම් තියාගන්නවා නම් ආයි අලුතෙන් ණය වෙනවා, ණය ගන්නවා, ණය ගන්න දිනකොට බැඳිනවා. එතකොට මොකද්ද දෙපැත්ත? යුතුකම් වගකීම් ඉටු කරන්න ඕන, බලාපොරොත්තු අයිතිවාසිකම් නැතුව. දැන් ඔය කියන කතාව හොඳට තේරුම් ගත යුතු දෙයක්. දැන් අර අපේ සිංහල කවියක් තියෙනවා, මැනලද පුතේ කිරි දුන්නේ මම නුඹට ගන්දෝ නොගන්දෝ කියලා හිතුනි මට. අම්මා කිව්වේ කවිය මේක කිව්වේ අම්මා ලව්වා කිව්වේ. දැන් ඔය අම්මා ගැන හිතනවා නම් කාගේද වරද? පුතාගේද වරද අම්මගේද? අම්මගේ වරද. අම්මා යුතුකම් වගකීම් ඉටු කරන්නේ පුතාට උගන්නලා නැහැ. දැන් අම්මා මේ පුතාව හදලා තියෙන්නේ මොකද? ලොකු වුණාම බලාපොරොත්තුවක් අයිතිවාසිකමක් ඇතුව. අම්මා පුතාව හැදුවේ ලොකු වුණාම තමන්ට මේ ඔක්කොම කරලා දෙයි කියන බලාපොරොත්තු. ඒ වගේම අර පුතාට අම්මා පොඩි කාලේ යුතුකම් වගකීම් ඉටු කරන්න කියලා දීලා නැහැ. බැරි වෙලාවත් අම්මා අර පුතාට යුතුකම් වගකීම් ඉටු කරන්න උගන්වනවා නම් කියෙව්වා නම් අම්මට ඔහොම ඉල්ල ඉල්ල යන්න ඕනේ නැහැ. පුතා යුතුකම් වගකීම් ඉටු කරද්දී අම්මට ඒ කරපු දේවල් වලට සියලු දේවල් වලට යුතුකම් වගකීම් ඉටු කරනවා. දැන් ඒක නැතුව අම්මා ඔය කවිය කිව්වේ ද්වේෂයෙන්ද වෛරයෙන්ද ක්‍රෝධයෙන්ද? ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක්, ගැටීමක් මේ සියලු දේ තියෙනවා. ඊට පස්සේ ආයි මොකද වෙන්නේ අම්මට? ආයිසරයක් අර පුතා ගාව කොහේ හරි ඉපදෙන්න වෙනවා ණය ගන්න. මේක ගනු දෙනුවක් සංසාරය දිගටම යන. ඒ නිසා ඔක හරි ගැඹුරු ධර්මතාවයක් ඉදිරිපත් කරන කවියක්. ඔය පැරණි කවියෝ නිකන් නෙමෙයි ඔය කවි කියලා තියෙන්නේ. සියලු කවි කියලා තියෙන්නේ ඒ කාලේ අද වගේ නෙමෙයි. අද වගේ නිකන් මේ පදපරම මතු පිටින් පේන එකක් ඇත්තේ නැහැ. ඔය කවිවල, ඔය හෙළ පැරණි කවිවල ගැඹුරු අර්ථයක් ධර්මයක් සියලු කවිවල තියෙනවා. දහමට සරිකොට හෙළුවෙන් පෙර කී තමා පෙළ. දැන් එහෙම එකක් නැහැ. දැන් කවිකාරයෝ මේ ගියාවට ගියාට මොන මොන හරි පද ටිකක් එක්කව කරලා කියන මිනිස්සු. ඒ සියලු දේවල් වලත් යම් ආකාරයක ධර්මතාවයක් තියෙනවා.
Thank you.
ඒකත් ඉතින් මෙහෙමයි. අපේ චේතනහම් භික්කවේ කම්මං වදං. දැන් අපේ චේතනාව සත්තු කැපීම මැරීම විනාශ කිරීම නෙමෙයි. හැබැයි දැන් අපි ඔය වගාවට අර කෘමිනාශක වල්නාශක මේවා ගහනවා නම් චේතනාව මොකද්ද? අර කොටනකොට එක නෙමෙයි. මේක දෙකක්. සමූල ඝාතනය කිරීමක් තමයි චේතනාව, අර කෘමිනාශක. අර සතාව විනාශ කිරීමේ එකම චේතන. දැන් අර කුඹුර හානකොට කොටනකොට එහෙම චේතනාවක් නැහැ. ඒ චේතනාව තියෙන්නේ මේ කුඹුරේ මේ පස පෙරලා මේ භෝග සස්ත්‍රීක හදාගන්න. ඊට පස්සේ එහෙම යම් යම් සත්තු පුළුවන් තරම් අපි බේරලා කරන්න ඕන. යම් කිසි සතෙක් අපි නොදැන හෝ එහෙම කැපුණා නම් බෙරුණා නම් ඒ සතාටත් මෛත්‍රී කරලා ඒ සතාටත් පින් පවරලා ඒ සතාටත් යහපතක් වෙන්නට අපි සමාවර්ගෙන මේ කිරීමෙන් හරියනවා. එතෙන්දී ඒකෙන් අපි මිදී නිදහස් වෙනවා. නමුත් අර කෘෂි රසායන ගහලා අර වල්නාශක කෘමිනාශක ගහලා සම්මුල ඝාතනය කළ විනාශ කළාට සමාවර ගත්තට හරියන්නේ නැහැ. ඒක චේතනාව වැරදි. සෑහෙන හොඳ නරක සියලු සත්තු නැති වෙනවා. ඔව්, මාංශ මාංශ කනකොට මස් මාංශ කෑම සිද්ධ වෙන්නේ නැහැ. හරියටම නියම පරමාර්ය මෛත්‍රියක් තියෙනවනම් කිසිසේත් අනුන්ගේ ලේ රස බලන්න කැමැත්තක් නැහැ දිවට. ජාගරියම් මේ මේ කැමැත්තෙන් රස බැලීමේ තෘෂ්ණාව, රස ආශාව, රස තෘෂ්ණාව, රස පිරේතකම තුනම තමයි ජාගරියම්. ඒක ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේක අනුන්ගේ සත්‍යයේ මසක් බව දැනගත්තාම අපි ඒක කීයටවත් කන්න කැමැත්තක් ආසාවක් තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. ඔව්, දැන් අපි ඔය කොහොම හරි මේක අර කර්මපතය සම්පූර්ණ වෙන්නේ නැහැ මස් මාළු කෑවට. නමුත් කර්මයක් සිද්ධ වෙනවා. කර්මපතය සම්පූර්ණ වෙන්න නම් කරුණු පහම සම්පූර්ණ වෙන්න ඕන. කරුණු පහකුම සම්පූර්ණ වෙන්න ඕන. ඒක නිසා යම් කර්මයක් සිද්ධ වෙනවා එතෙන්දි ඒ මස් කෑමෙන්. මොකද තව මිනිහෙක් මරන්නේ. හැබැයි ඒකට හවුල් වෙනවා. තමන් නොකනව නම් ගන්නෙ නැත්නම් කඩේ ඒ මිනිහට මරලා වැඩක් නැහැ. ඒ මිනිහා මැරීම නවත්තනවා. දැන් අපි කරන්නේ අද ඵලය නවත්තන්න හදනවා, හේතුව නවත්තන්න නැතුව. මොනවා? ඔව්. එහෙමනම් ඔය හාමුදුරුව අර අදින්නාදානා කියන සිල්පදෙත් කැඩෙනවා, පානාතිපාතා කියන සිල්පදෙත් කැඩෙනවා, කාමේසු මිච්ඡාචාර කියන සිල්පය පංච සීලයම කැඩෙනවා. දැන් අදින්න ආදාන නුදුන් දෙයක් ඉල්ලලා ලබා ගන්න බෑ. තේරුණා? කැමැත්තෙන් ඒ දායකයා දුන්න දේ ගන්න විතරයි හාමුදුරන්ට පුළුවන්. අර රස තෘෂ්ණාවක් රස පෙරේතකමක් තියෙන නිසා තමයි කියන්නේ දාන්නට තෝර මාළු ටිකක් ගේන්න, කුකුල් මස් ටිකක් ගේන්න, අර වගේ එන්න කියන්නේ. ඒ ටියා ඇල්වතුර ඇර වෙන කිසි දෙයක් කියන්න බෑ. අර කහදලා ගේන්න, අර මහදලා ගේන්න, අර දේ දෙන්න එහෙම කියන්න බෑ. එහෙම ඉල්ලුවොත්, එහෙම ඉල්ලලා ගත්තොත් අදින්න දානයක් වෙනවා. අදින්න ආදාන කියන්නේ, අදින්න කියන්නේ නොදුන් දෙයි, ආදාන කියන්නේ උපාදානයක. අදින් නොදුන් දෙයක් ඉල්ලා ලබා ගැනීමත් අදින්න ආදානයක්. අනුන්ගේ දෙයක් හොරෙන් ලබා ගැනීම කියන එකට වඩා ගැඹුරුයි නොදුන් දෙයක් ඉල්ලා ලබා ගැනීම. ඉල්ලන නිසා දෙන්නත් හොඳ නැහැ. තමන් දැන දැනම තමන් අර මැරූ සතෙකුගේ මස් දීලා අර හාමුදුරන්ටත් පාපයක් කරනවනම්, ඉල්ලීම නිසා දෙනවනම් අපි කියනවා හාමුදුරනේ අපි වුණාට මේ පව් වැඩ කරන්න කැමති නැහැ, පව් එන්න කැමති නැහැ, අපිට පුළුවන් මේක. ඔව්, ඒකත් ආනපාන කරන්න ඕන. ඔය ඉතින් ඒක ඒක මේ වෛද්‍යවරු ගැන පෘතග් යන මිනිස්සු නොඑක ආකාරයේ දුර්වල. දැන් අපි කල්පනා කරන්න ඕන වෛද්‍යවරු කල්පනා කරන්නේ මේ මේ වගේ මස් මාළු එක පාට මිනිසුන්ට දීලා ඒ මිනිසුන් මේ ප්‍රකෘති තත්ත්වයට හදාගන්න. අපෝ මස් මාළු කන්න නැතුව මේ විදියට හිටියාම ඇඟ දුර්වල වෙනවා. දැන් අපි බලුවහම ලෝකේ අලියන්නේ ලොකුම සතා දැන් අපිට අස්වැයන්නේ ජවමත්ම සතා. මස් මාළු කාලා ඔය ජවයේ ඔය ලොකුකම ඔය හයිය නෑ. මොනවද කෑවේ? කොළ, මල්, එළවලු, පළතුරු. එහෙමනම් ඒ සත්තුන්ටත් ඕක තියෙන. ඒක නිසා මේක සම්පූර්ණම වෛද්‍යවරුන්ගේ වැරදි මතයක්. නමුත් වෛද්‍යවරු කල්පනා කරනවා මේ මස් මාළු අරවා මේවා මේවා තමයි තියෙන්නේ කියලා. ඒක ඉතින් සිංහල වෛද්‍යවරු නම් ඔක් කියන්නේ නැහැ. බටහිර වෛද්‍යවරු තමයි බොහෝ දුරට ඔක් කියන්නේ. පටිච්ච සමුප්පාද ධර්මයේ ඉතින් අවිද්‍යා මූලයේ අවිද්‍යා මූල හැටියට දැනගන්න ඕන. පටිච්ච සමුප්පාද අවිද්‍යා නිරෝධයේ අවිද්‍යා නිරෝධ දකින කුණු මුල් තුන ගලවන්නේ උපකාර වෙන කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ වෙනම කුසල මූල පටිච්ච සමුප්පාද නිරෝධ ධර්මයේ හැටියට තේරුම් ගන්න ඕන. ඒක තුනක් ඒක ඉතින් විග්‍රහ කරන්න උගක්ම විස්තර සහිත වෙලා යනවා. නමුත් ඒක මේ වෙලාවේ කරන්න බෑ. ඒකට ඔය ධර්ම දේශනා ගණනාවක් තියෙනවා පටිච්ච සමුප්පාද විග්‍රහයේ සීඩී දටිකෙන් අහගන්න. ඒ පිළිබඳ ධර්ම දේශනා 25ක් 30ක් විතර තියෙනවා. දැන්ට සීඩී දටි වල තියෙනවා, ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඈ කන සම්පත්තිය ලැබීමට පෙර ගණ සම්පත්තිය ලැබෙන්න නම් අර අක්කන සූත්‍රයේ පළමුවෙන්ම දේශනා කළේ මොකද්ද? ගණ සම්පත්තිය ලැබෙන්න අවශ්‍ය, ඒ කියන්නේ ගණ සම්පත්තිය නොලබන තැන් තමයි බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ අක්කන සූත්‍රයේ. ඒ තත්ත්වයන්ගේ මිදි නිදහස් වුණා නම් කනෝ සමයෝ. ඒක හොඳට තේරු ගන්න. ඒක තමයි අර අක්කන අසමයේ සූත්‍රයේ පළමු කොටම මුලින්ම දේශනා කරවදාලේ. ඒක තමයි වැදගත්ම දේ. අපිට කන කියන්නේ මේ බැමි තුන කපන්නට පුළුවන් අර කීන කන කය කීන වචන තුන. කීන කියන්නේ දැන් කපලා නිදහස් වුණා. කය කියන්නේ දැන් කපනවා. කන කියන්නේ කැපිය හැකි කැපිය යුතු බැමි තුන දැකීම. ඒ කැපිය යුතු කැපිය හැකි බැමි තුන දැකීම තමයි කන සම්පත්තිය. ඒ අවස්ථාව තමයි සම්පත්තිය. සමය කද්ද? ඔව් ඔව් නෑ නෑ, කායවල් තුනක් තියෙනවා. කය නෙමේ කායවල්. කරජ කාය, මනෝමය කාය, චිත්තජ කාය තුනක්, අවස්ථා තුනක්. තේරුණාද? කරජ කාය කියන්නේ මේ මස්ලේ ඇට නහර සහිත වූ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක වලින් යුක්ත වූ කූඩුව. ඒක හදාගත්ත දෙයක්. ඒක රූපං ජිරති. ඒක කවදක්වත් අපිට කැමතිසේ නවත්තන්න පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මනෝමය කාය කියන එක එහෙම අපිට පේන දෙයක් නෙමෙයි. ඒක මනෝමය. තේරුණාද? ඒක මනෝමය කාය අපිට පේන්න අල්ලන්න බලන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ මනෝමය කාය මැරෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. අරහතුන් වහන්සේගෙත් බුදුහාමුදුරුවන්ගෙත් පසේ බුදු බුද්ධත්වයට පත් වූ උතුමාණන්ගෙත් මනෝමය කාය බුදු වුණත් අරහත් වුණත් තියෙනවා. ඒකේ නැත්තේ මොනවද? කෙලෙස් බීජ, කර්ම බීජ, උත්පත්ති බීජ, විඥාන බීජ එකක්වත්ම නැත්නම් මනෝමය කය තියෙනවා කාය තියෙනවා ඒක අන්තර්ධාන වෙලා ඒක නවත්තන්න පවත්තන්න තැනක් බිමක් අවස්ථාවක් මොකවත් අවශ්‍ය නැහැ අර කෙලෙස් බීජ කර්ම බීජ විඥාන බීජ තියෙනවා නම් අර මනෝමය කය නැවත තැනක ගිහිල්ලා ඔක්කාන්ති වෙලා උප්පත්තියක් හදන්න ඕන එක්කෝ උපපාතික එක්කෝ අර සංසේජ්ජව එක්කෝ අර අණ්ඩජ දලාභුජ හැටියට චිත්තජ කය කියන එක මේ මනෝමය කායේ කර්ම බීජ තියෙනවා නම් කරජ කායක් සූක්ෂම වශයෙන් හෝ සියුම් වශයෙන් හෝ ඕලාරික වශයෙන් හෝ හදන්නේ මේ හදන්නට උපකාර වන ක්‍රියාකාරීත්වය චිත්තජ කාය. එතකොට අරහතුන් වහන්සේ වුණහම මනෝමය කාය අර කීනම් පුරාණන් නවන්නත්තු සම්බවන් විරත්ත චිත්තයේ ආයතිකයේ භවස්මි. මනෝමය කාය තියෙනවා කෙලෙස් බීජ එකක්වත් නැහැ. උපමාව අර පානෙ තෙලුත් නැහැ, තිරෙත් නැහැ, දැල්ලත් නැහැ. දැන් පාන තියෙනවා. හැබැයි ඒකේ ආයි පානපත්තු කරන්න තෙල්ත් නැහැ, තිරෙත් නැහැ. ඒක නිසා කර්ජ කායක් ආයි අලුතෙන් හදන්න බෑ. දැන් කර්ජ කායක් ආයි අලුතෙන් හදන්න බැරි නම් චිත්තජ කාය වැඩකුත් නැහැ, ඒකත් අන්තර්ධාන වෙලා. ඒ නිසා මනෝමය කායත් අන්තර්ධාන වෙලා යනවා. දැන් මේ අතීතයේ බුද්ධත්වයට පත් වූ කෝටි ප්‍රකෝටි මේ චක්‍රාවාටේ විතරක් නෙමේ සියලුම චක්‍රාවාටවල බුද්ධත්වයට පත් වූ අරහත් බුද්ධත්වයට පත් වූ පච්චේක බුද්ධත්වයට පත් වූ සියලුම බුදුවරුන්ගේ අර මනෝමය කායන් මේ පැවැත්ම තුළ මේ විශ්වය තුළ කොහේ හරි තියෙනවා. හැබැයි තැනක් ඕන්න මේ අල්ලට වගේ මේ අල්ල නෙමේ ඉඳිකටුම්නයකවත් තැනක් අවශ්‍ය නැහැ. ඒ කෝටි ප්‍රකෝටි මනෝමය කායන් තියන්න රැස් කර කිසි බලපෑමක් බලපෑම කරන්නේ අර කර්ජ කායේ අර රාග විඥාන බීජ මේ මනෝමය කායේ තියෙන විඥාන බීජ කර්මජ බීජ උත්පත්ති බීජ තියෙනවා නම් විතරයි. චුතියෙන් පස්සේ උප්පත්තියක් ලබන්නේ අර මනෝමය කායේ තියෙන එක බීජයක් අර චිත්තජ කාය විසින් කර්ජ කායක් හදන්න උපහාර කර ගැනීම තමයි චුති උපත. දැන් අජ්ජත්තික රූප කියන්නේ ඔයා මීට ඉස්සෙල්ලා තැන්පත් කරගෙන තියෙනවා හොඳ ලස්සන ප්‍රිය රූපයක් ඔය චිත්තසංතාන. ඒක මොකද්ද? අජ්ජත්තික රූප. ඒ රූපේ දැන් වර්තමාන මොහොතේ ඇදලා ගන්න පුළුවන් එළියට. බාහිර රූප කියන්නේ දැන් අලුතෙන් කොහෙන් හරි එක පාට ඇහෙන රූපයක්, එක කණින් ශබ්ද රූපයක්, නාහෙන් ගන්ධ රූපයක් දැක්ක දැන් බාහිර වශයෙන්. ඒක බාහිර රූප. මේ දෙක තමා අජ්ජත්තික බාහිර කියන දෙක. අර දීගංවා රසංවා කිව්වෙත් ඔය දෙකමයි. නැවත මනෝමය කාය මනෝකාය කියල වචනයක් නැහැ. ඔව්, අතීතේ මේ පිරිනිවන් පා වදාළ සියලු බුදුවරුන්ගේ සියලු අරහතුන් වහන්සේලාගේ සියලු පච්චේක බුදුවරුන්ගේ මනෝමය කාය මේ විශ්වයේ කොහේ හරි තැන්පත් වෙලා තියෙනවා. නමුත් ඒවැයි ක්‍රියාකාරීත්වයක් නැහැ. ක්‍රියාකාරීත්වය තියෙන්නේ මොහොකද? එහෙමනම් ක්‍රියාකාරීත්වය තියෙන්නේ මේ රාග දේශ මෝහ කියන මේ බීජ තුනේ. වෙන මොකක්වත් ක්‍රියාකාරීත්වයක් නැහැ. පැවැත්ම තියෙන්නේ, පැවැත්ම කියන්නේ රාගය ද්වේෂය මෝහය පාත්වගෙන යාම. නැවැත්ම කියන්නේ රාගය ද්වේෂය මෝහය සහ මුලින්ම කපා ඉවත් කිරීම. වෙන මොකක්වත් නෙමෙයි. අපි මේ ජීවත් වෙන්නේ රාගය ද්වේෂය මෝහය තවදුරටත් අපි විසින්ම යායන් තණ්හා පුවනෝ භවික පුන පුනා අලුතෙන් බිහි කරගන්නවා වර්තමාන මොහොත තුල. නත්ති දානි පුනබ්බවෝ කිව්වේ ආයි අර පුන පුනා බිහි කිරීම සහ මුලින්ම නැවැත්තුව එච්චර. ඒක නැත්තුවම තියෙන ඒවා ගෙවිලා යනවා. ආය අලුතෙන් හදන්න. කර්මජකාය මනෝමය කාය චිත්තජකාය කර්මජකාය කියන්නේ toy මනෝමය කායටමයි ක්‍රියාකාරීත්වය තියෙන්නේ රාග බීජ අර විඥාන බීජ උප්පත්ති බීජ කර්මජ බීජ වල වෙන මොකවත් ක්‍රියාකාරීත්වයක් නැහැ කාය කියන එක අර ක්‍රියාකාරීත්වය නැතුව කය නෙමෙයි මේ කය කියන වචනේ මේ සිංහල භාෂාවට ආපු වචනය මාගදී භාෂාවේ කය කියලා වචනයක් නැහැ කාය තියෙන්නේ කාය කියන්නේ ක්‍රියාකාරීත්වය. මේ ක්‍රියාකාරීත්වයේ තියෙන රාගය, ద్వේෂය, මෝහය කියන තුනේ. භව උදුරා දමන ශක්තියට අනුගත වීමයි බුද්ධ ශක්තියට. රාග භව, ద్వේෂ භව, මෝහ භව උදුරා දමන්නට ශක්තියක් හදා ගන්න ඕන. ඒ ශක්තියට කියනවා බුද්ධ ශක්තිය, බෝධි ශක්තිය, බුද්ධකාරක ශක්තිය, බෝධිපාක්ෂික ධර්ම ශක්තිය මේ ඔක්කොම භව උදුරා දමන්නට උපකාරක ශක්තිය, බුද්ධකාරක ශක්තිය, බෝධිකාරක ශක්තිය, බුද්ධපාක්ෂික ධර්ම. ඒක තමයි තමන් ඒ බුදුහාමුදුරුවෝ ඔය හිරිවඩුන්නේ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා මොකද කරගත්තේ? බව සහ මුලින්ම උදුරා දැම්ම නැවත අර නික්ලේශී බවට පත් වුණා. ඒක අපි සිහිපත් කරලා අපිට සදාකාලයට බැරි වුණත් විනාඩි 5කට අපිටත් පුළුවන් රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු වූ සිතක් ඇති කරගන්න. එතකොට අපි මොකද අර බුද්ධ ශක්තියට අපිත් අනුගත වුණා. ඒකයි ඊට පස්සේ ඒ ශක්තියට අනුගත වීම නිසා අපිටත් එහාට පුළුවන් වෙනවා මේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් ඇති කර ගැනීමේ තියෙන ශාන්තිය, සහනය, සුවය තේරුම් ගන්න. ඒ අනුව අපි මේ භව උදුරා දමන්නට අප කැප වෙලා කටයුතු කරනවා. ඉක්මන් කරගන්න, සහතික කරගන්න, සහතික කරගන්න. දැන් ඔයා ගිය සුමානය හරි ඊට ඉස්සෙල්ල සුමානය හරි ප්‍රියමනාප වූ මිහිරි වූ මොකක් හෝ දැක්කම් ඒක නිච්චසේ සුකසේ අත්තසේ පවතිනවා කියන එක තමා ඔයාගේ මේ කැමැත්ත, ආසාව, ප්‍රිය බව. ඒක නමුත් නිච්චසේ සුකසේ අත්තසේ පවතින්නේ නෑ. ඒක පවතිනවා කියලා හිතන තාක්කල් අර බරක් බයක් බැම්ම ඒක ඒ අධ්‍යාත්මික රූප නැවත නැවත මතුවෙලා එන නිසා තමයි මේ බය බර බැම්ම අර උපාදානය අල්ලා ගැනීම පංචස්කන්ධය. ඒක අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා ඒක ඒ අධ්‍යාත්මික රූප එම නවත්වුවොත් රෝධ ගහේම නැවත්වුවොත් නිබ්බිදා. ඊට පස්සේ ඒක බරකුත් නැහැ, බයකුත් නැහැ, බැම්මකුත් නැහැ. ඒකෙන් නිදහස් වුණා. එච්චර. එහෙමත් ඔය ඉතින් වචන කියන්න පුළුවන් බැහැලා ඉද්ද ගන්නවා කියලා. නමුත් බහිද්ද ගානේ කියන එකේ තේරුම බාහිර කියන එක. ආගන්තුකේහි උපගිලිට්ට එන උපගිලිට්ටන් කියන එක බාහිර. බාහිර වශයෙන් එහෙන් අපි බාහිර වශයෙන් අද දකින්න දේ, කනින් බාහිර වශයෙන් අහන දේ, නාසයෙන් බාහිර වශයෙන් ගන්න දේ, දිවට බාහිර වශයෙන් ගන්න දේ, මනසට බාහිර වශයෙන් ගන්න දේ, ඒක තමයි බහිද්ද. කර්ම බීජ නිෂ්පාදනය කරන්නේ අන්නර කාය කියන ක්‍රියාකාරීත්වය මගින්. කාය කියන ක්‍රියාකාරීත්වය වේගයක්, වේදනාවක්, ආවේගයක්, විඥාන ශක්තියක් අලුතෙන් ඉපදුන ගමන් කර්ම බීජයක් නිෂ්පාදනය කරන සම්භවන්ති කියන තත්වයට පත් වෙනවා. සම්බිහි කරනවා භවං. භවං කියන්නේ බිහි කරනවා. භව බිහි කරනවා. එතකොට අර ක්‍රියාවේ වේගය, වේදනාව, ආවේගය අපි දිගේ රවුම් ගැහුවොත් අවසාන වශයෙන් අර පටිච්ච සමුප්පාද, අවිද්‍යාව මූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සිද්ධ වෙලා සංකාරපච්චය විඥාන නාම රූප තලයතන පත්‍ය වේදනා තණ්හා උපාදාන භවං කියන තත්වයට පත් වෙනවා. චිත්තජ කාය ඒ අර විඥාණයෙන් සකස් කරලා ඇතුළට දුන්න ගත්ත ඒවා චිත්තජ කාය මනෝමය කාය තන්පත් කරනවා. ඒකයි චිත්තජ කාය ක්‍රියාකාරී. කාගේ මනෝමය කාය නෑ ඉතින් දැන් මේ ගෞතම බුදුපියාණන් වහන්සේගේ සහ අනික් සියලුම බුදුවරයන් වහන්සේලාගේ වටිනාකම තියෙන්නේ ඒ නැතිවුණු රූපකායද දේශනා කරපු ධර්මකායද ධර්මය දේශනා නොකළනම් කිසි වටිනාකමක් නැහැ. ඒ නිසා මේ ධර්මය මතු කළා අර අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට දේශනා කිරීම නිසයි මේ වටිනාකම මේ අගය මේ අපේ මේ සියලු දෙනාට වටින්. ඉතින් ඒක නිසා අපි ධර්මය සිහිපත් කළා තමයි බුදුහාමුදුරන්ට වඳින්න බුදන්. ඒ ධර්මය නොකිව්වනම් දේශනා නොකළනම් මතු කළ පෙන්වුවේ නැත්නම් පුබ්බේ අනනුසුතේ ධම්මය හැටියට බුදුහාමුදුරන්ගෙත් වටිනාකම නැහැ. දැන් පසේ බුදුවරු කෝටි ප්‍රකෝටි ගණන් අරහතුන් වහන්සේලා හිටියා. හැබැයි ඒ වගේ අලුතෙන් ධර්මයක් දේශනා කළේ නැති හින්දා අපි අද වඳිනවා නමුත් වටිනාකමක් නැහැ. ඇයි අපිට මේ ලෞතරා බුදු කෙනෙක් වටින්නේ? මේ පෙර නොවිරු ධර්මයක්, පෙර නොතිබූ විරු ධර්මයක්, පෙර භාවිතා නොකළ ධර්මයක් භාවිතයට අලුතෙන් හොයාගෙන දේශනා කළ නිසයි ඒ ලෞතරා බුදු කෙනෙක් වටින්නේ, අගය කරන්නේ, වඳින්නේ, පුදන්නේ, සියලු දේ සිහිපත් කරන්න මෙනෙහි කරන්න. නැහැ. ඔව් ඒවා ගුරුත්වාකර්ෂණයෙන් මිදුනේ. ඒ මනෝමය කායන් කිසිම එකක් මේ බිම්බර ගතියට එන්නේ නැහැ. බිම්බර ගතියට එනවන් අර රාගය, ද්වේෂය, මෝහය කියන කර්ම බීජ තියෙනවනම් ක්‍රියාත්මක වෙනවනම් විතරයි බිම්බර ගතිය. ඒවා නැහැ බිම්බර ගතිය. දැන් ඒ පිරිනවන් පාවදාළ බුදුහාමුදුරුවන්ගේ හඬ දැන් නැහැ. තියෙන්නේ දහම් හඬ, තියෙන්නේ ධර්මය. ඕන කෙනෙකුට මතු කරලා ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද? දහම් ධර්මය, අර ධර්මය. දැන් තවත් විනාඩි ගණනක් තියෙනවා. අද දැන් මේ දේශනාව සියලු සූත්‍ර ධර්මයන් සාකච්ඡා කළ දේශනා කළ අවසානයි. හවස බොහොම කෙටි සමාජලෝචනයක් කරනවා. ඉට ඉස්සෙල්ලා මම බලාපොරොත්තු වෙන අපේ සද්ධාතර රතන හාමුදුරුවොත් ගිය භාවනා වැඩසටහන් වලට හිටියා. දැන් අද දානෙන් පස්සේ යනවලු පස්සයාලේ වැඩකට, ධර්ම දේශනාවකට. ඉතින් ඒක නිසා සද්ධාතර හාමුදුරුවන්ටත් මේ අවස්ථාවේ අපි විනාඩි 10ක් 15ක් ලබා දෙනවා. අදහසක් කියන්නේ මොකක් හරි මේ පිළිබඳව මොන හරි අදහසක් ප්‍රකාශ කරන්න. මේ මයික් එක දෙන්න කොහොමද? ඉඳගෙනම කිව්වත් කමන්නේ නැහැ. ප්‍රශ්නයක්
නැහැ. ගෞරවනීය පූජනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. වැඩමවාදාල සබ්‍රම් සරුණ වහන්සේ, මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්නතුනි ඔබ මේ වෙනකොට බොහොම සතුටටපත් වෙලා ඉන්නවා විතක මේ සම්බන්ධ වෙන්නේ මීට කලිනුත් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුන් වෙන්නට පුළුවන් කොහොම වුණත් මේ දින හතක වැඩසටහන අවසන් වෙනකොට මේ හැම කෙනාටම දැනෙනවා සම්බුද්ධ දේශනාව මොනතරම් විග්‍රහ කරමින් වෙහස මහන්සියකින් මේ අප හැම දෙනා වෙනුවෙන් අනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ දේශනා කරගෙන යනවද කියලා. එයි වටිනාකම මේ වෙනකොට දැනෙන්නේ අපි හැම දෙනාගේම සිත සම්බුද්ධ දේශනාව මොනතරම් අපෙන් සංගවා තිබුණාද කියන හැඟීම. ඒ නිසා මේ පසුබිම තුල විටක ඇති වෙන්න පුළුවන් යම්කිසි මට්ටමක තරහක්. ඒ බුද්ධ දේශනාවට තියෙන ආදරයේ සෙනහස උතුරා යමින් තියන්නට පුළුවන්. මේ කාරණාටක ඉදිරියට ගෙන යන්නට ඉස්සෙල්ලා මට කියන්න සිද්ධ වෙනවා මම ගැන පුංචි වචන ටිකක්. මම කෝට්ටේ සාසන තිලක ස්වාමීන් වහන්සේ. එතකොට මේ උතුම් පැවිද්ද ලබාගත්තේ කාලයකට පෙර ධර්මයේ සොයෑමට තිබිච්ච උමනාව නිසා. මේ කාරණාවලදී ඒ අතරේදී මට එපාම වෙච්ච කෙනෙක් තමයි ඔබ කවුරුත් අහලා තියෙන බුද්ධ ഘോഷ හාමුදුරුව. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි කියන එක ඉතාම පැහැදිලි. එතකොට ඒ සාමාන්‍ය හාමුදුරු කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව විග්‍රහ කරලා තියෙන්නේ. ඒ අනුසාරයෙන් තමයි ලංකාවේ බොහෝ භාවනා මධ්‍යස්ථානවල, ආරණ්‍යවල, විදේශයන්හි විශේෂයෙන් මියන්මාරයේ මේ භාවනා වැඩසටහන් කරන්නේ. එතකොට මේ ලංකාවේ මගේ පැවිද්ද ආරම්භ වුණේ මල්සිරිපුර නාවුනේ අරිදම්ම ස්වාමීන් වහන්සේගේ ඒ පුණ්‍යවන්ත දෑතින් ප්‍රසිද්ධ වෙලා තියෙන ගල්දුව ආරණ්‍ය මේ ආරණ්‍ය සියල්ලම ඒ ස්ථානෙට අයිතිය. ඒතර මේ වෙනකොට බොහෝ භික්ෂුන් වහන්සේලා අතරමං වෙලා ඉන්න ස්වභාවයක් තියෙනවා. මම එහෙම හිඳගෙන ඉන් බැහැර වෙලා මේ ධර්මයේ සොයන්න තෝතැන්නක් කරගත්ත උතුම් වූ පෞරුජා භූමිය. ඒතර මේ කියන ඒවා කරගෙන මට එක තැනක නතර වෙන්න සිද්ධ වුණා. ඒ තමයි වටරැකදී මේ ස්වාමීන් වහන්සේගේ මුණ ගැහිවීම. ඔය අතර දුරේ ධර්මයේ පිළිබඳව ඉගෙන ගන්න ඕනකම නිසා උපාධි කීපයකුත් කළා. ඒතර මේ තුලින් අපි මේ වෙනකොට දකිනවා මොනතරම් සත්‍යයක් සමීප වෙන්න පුළුවන් අර්ථාන්විත කාරණා මේ ස්වාමීන් වහන්සේ අපට දේශනා කරනවාද කියලා. මේ කියන්නේ කිසිම තර්කයක් විතර්කයක් ඔබ මාතුල ඇති වෙන්න ඉඩක් මේ වෙනකොට තියෙන්න හේතු නැහැ. හැබැයි දැන් අපි සූදානම් වෙන්නේ මේ ධර්මයට සහ ණය විනයට පහ බලනවට වඩා මේ ගත්තු දේ දෙන්න. බොහෝ විට සිදු වෙන්නේ මේකයි. ගත්තු දේ දෙන්න අපි සූදානම් වෙනවා. ඉතින් මේ ගත්තු ගමන් අපිට නිවන් අවබෝධුන්නේ නැහැනේ මේ වෙනකොට. එහෙනම් ගත්තු දේ පිළිබඳව අපිට විමසමින් විමර්ශනශීලීව සොයමින් අර්ය පරිශ්‍රණයේ වාගේ පරිශ්‍රණය කරමින් අත්දැකීම් ලැබමින් යන්න වෙනවමයි. ඊට වඩා කලින් කියපු කාරණාවට අපි උත්සුක වෙනවා නම් එයින් සිද්ධ වෙන්නේ අපිට අවශ්‍ය කරන මේ ධර්මපණිවිඩයේ දීමේ තියෙන මහඟු ආසාවට අපි විසින්ම බාධාවක් කරගන්නවා කියන එකයි. තව ටිකක් සරල කරොත් ඔබ අප හැමදෙනාම මේ ධර්මය ඉගෙන ගැනීමට හෝ ඒ තුළට කිඳා බැහිමට හෝ ආරම්භ කරන්නේ කොහෙන්ද? විහාරස්ථානවලින්, පන්සලෙන්. එතකොට අපි පන්සල දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනකොට අපි ඒ ස්වාමීන් වහන්සේලාට මේ පණිවිඩය දෙනකොට ඒ අය වික්ෂිප්ත වෙනවා. මේ මොකද්ද ගිහි පින්නතුන් අපට කියන්න ඉන්නේ කියන එක. ඒ ස්වභාවයෙන් තොරව තමයි මේ කාරණාව අපි ඉෂ්ට කරගන්නට ඕනේ. මට මුණ ගැහිච්ච පිරිසක්, වටිනා පිරිසක් අතර කීප දෙනෙක් හිටියා. දැන් අපි භික්ෂුන් වහන්සේලානේ අපට ඇවිල්ලා ගිහි පින්නතුන් ආරාධනා කරනවා මේ මොකද්ද ඔබ වහන්සේ කරන්නේ අහවල් තැනට යන්න. ඒ කියමනම මම හිතන්නේ මේ අත්දැකීමෙන් මම කියන්නේ ගැළපෙයි කියලා. ඒ නිසා ඒක සංයමයෙන්, සංවරයෙන්, ආදරයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් ඒක අපට දෙන්න වෙනවා. එහෙම දෙනකොට එයා සමීප වෙනවා. ඔබ අපි හැමදෙනාම කලින්ම ආරම්භ කරපු විදිය අනුව අපි ගොඩක් දුර පිහිනාගෙන ඇවිල්ලයි මේ தත්ත්වය උදා කරගෙන තියෙන්නේ. ආරම්භය අමතක කරන්න බෑ. මේක ඇත්තයි. මේක තමයි හරි කියලා තාමත් දේශනා කරන සම්මුති වශයෙන් දේශනා. ඒවා හරි විහිළුවක් බව දැන් අපට තේරෙනවනේ. ඔබට තේරෙනවා. එතන ඉඳන් අපි පහර ගැහිමක් හා සමානව ප්‍රතික්ෂේප කිරීමකට ගියොත් මේ සෑම දරුවෙක්ම ඊළඟට උපත ලබන මේ රටේ ධර්මයට ළඟා වෙන්නේ වැටි වැටි නැගිටිනවා හා සමානවයි. අනේ ස්වභාවයේ ප්‍රතිඵලය තමයි මේ පින්නතුන් යමක් ලැබුවා නම් මේ වෙනකොට ලබලා තියෙන්නේ. මෙන්න මේ කාරණා ඉදිරිපත් කරන්න ඕනේ කියලා මට උමනාවක් ඇති වුණේ මේ අද පාන්දර උදෑසනයි. කලින් මම සකස් කරගෙන ආපු සාකච්ඡාවක් නෙවෙයි. මෙන්න මේකේ ප්‍රතිඵලය අපි ලැබුවා පහුගිය දවස්වල හම්බන්තොට තිබිච්ච ස්වාමීන් වහන්සේගේ අහනේදී සාකච්ඡාවේදී කරුණ ඉදිරිපත් කරනකොට මෙන්න මේ වාගේ දෙයක්. මල් ගහක් තියෙනවා පින්නතුනි, සුවඳ හමන පැණි පිරිච්ච මල් පිරිලා. යටතේ ඉන්නේ කඩිගුලක් මුලහසල. වැටෙන පොහොට්ටුව ගලක් වැටුණා සමානව කඩි කුලප්පු වෙනව නේද? ඒ වගේ තමයි වැටිච්ච කහමල් පිළිබඳව අපිට දකින්න සිද්ධ වුණේ. නමුත් මීමැස්සෝ පිපිච්ච මල් වලට ළඟා වෙලා මල පොඩි නොකර පැන් උරාගෙන බොනවා. ලෝකයටත් එහි ප්‍රතිඵලය ලබන්න පුළුවන් වෙන මේ වදයක් කරා. මෙන්න මේ කාරණාව මම හිතනවා ඉතාම හොඳටම ගැලපෙනවා කියලා සෑම පින්වතෙක් පින්වතියෙකුටම අපේ ස්වාමින් වහන්සේලාට මෙහින්වරුන්ට මේ ලෝකෙට දෙන්නට පෙර දෙවරක් හිතා බලන්නම ඕනේ. අපිත් ඒ තුල තව තවත් කිමි දෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට කටයුතු කරන්න අපිට අමතක කරන්න බෑ. උපදින හැම දරුවෙක්ම බහ තේරෙනකොට මෙහාට එන්නේ නැහැ. සංදේශනාවට ඇතුල් වෙන්නේ සමහර විටක වෙයි ඉදිරි අනාගතේ. මේ වෙනකන් අපිට ඊටාම බාධා වෙලා තින්නේ ත්‍රිපිටක ධර්මය තුල කිමි දෙන්නට අවශ්‍ය කරන දැනුමනේ අපිට. හේතුව පාලි කියන භාෂාවක් හදාගෙන පහු කාලෙකදී එහෙමයි මේක වෙලා තින්නේ. පාලියෙන් බුදුරන් වහන්සේ බණ ධර්මය දේශනා කළේ නැහැ. නිසා ව්‍යාකරණ නීති රිංගවල හදාගත්තු භාෂාවෙන් ගෙනිච්ච වැඩපිළිවෙලේ ප්‍රතිඵලය එන්න එන්නම මිනිසුන්ගෙන් දහම ඈත් වුණා. එකම සාක්ෂියක් සාක්ෂි රාශියක් තියෙනවා. එකක් කියවදී ඔබට දකින්න පුළුවන් ත්‍රිපිටකයේ අවසානට නිර්මාණය කරපු කිරම විමලජෝති හාමුදුරුවෝ ත්‍රිපිටක අර්ථකෝෂය කියලා ශබ්දකෝෂයක් නිර්මාණය කළා. එහි පටුන විතරක් කියවුවහම වැටහෙවි උන්වහන්සේ මොනතරම් දෝෂාරෝපණය ලක් කරනවද කියලා. ඓතිහාසික යුගවල හිටපු ඒ අපේ රටේ බොහෝ භික්ෂුන් වහන්සේලාට සහ මේ ත්‍රිපිටක පරිවර්තනයට මුලින් උපකාර වෙච්ච දැන් බොහෝ විට අපවත් වෙලා ඉන්න මහා නායකවරු කියලා හඳුන්වපු රාජකීය පණ්ඩිතාදී පණ්ඩිතවරු. එනිසා මෙන්න මේවා සිහිපත් කරගන්නට අවස්ථාවක් දෙන්න තමයි මා මේ කතාව භාවිතා කරන්නේ ඔබ වෙනුවෙන්. නිසා සිහිපත් කරගන්න තවදුරටත් අසා දැනගත්තු කාරණා සියල්ලක්ම තුල නැවත නැවත කිමිදෙමින් අපට ඉදිරියට යන්න වෙනවා. නිවන් දැකීම සිදු වෙන්නේ ඔබ අපේක්ෂා කරන වෙලාවක නෙවෙයි. එහෙම නැත්නම් පරයන්කයක ඉන්න වෙලාවක නෙවෙයි. බලාපොරොත්තු සහිත වෙලාවක පුබ්බේ අනුනුස්සසේසු ධම්මේසු කියන කාරණාව ඉෂ්ට සිද්ධ වේවි. එනිසා අපි මේ සොයාගිය ගමනේ ජීවිතයේ සංදිස්ථානය මේ ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ මුණගැනිච්ච අවස්ථාව කියලා මං ඉතා පැහැදිලිවම මේ පෙන්වතුන්ට සැපත පිණිස, සැනසිල්ල පිණිස, සුඛය පිණිස, උතුම් වූ නිවන පිණිස මේ කාරණා ආධාර කරගන්නට උපකාර වේවි කියන අදහසින් තමයි ඉදිරිපත් කළේ. ඉතින් ඔබ හැමදෙනාටම මේ කරගන්නා වූ පුණ්‍ය ශක්ති බලයෙන්, ජනිත කරගන්නා වූ පුණ්‍ය ශක්තියෙන් මේ වැඩසටහනේදී මේ වේලාවේ සිහිපත් කරන්න පුළුවන් අපට මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ මේ විදියට බොහොම අපහසුයෙන්, උමනාවෙන්, මෛත්‍රියෙන් කියා තෝරා දුන්න ඒ ගෞරවනීය මීවන පලානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන් වහන්සේට මේ මොහොතේ ඔබේ හිතේ ජනිතවන්නා වූ යම් පුණ්‍ය ශක්තියක් ඇද්ද ඒ උපකාර කරගෙන සාදු කියලා පින් අනුමෝදන් කරන්ඩ සිතක් සාන්තියක් සැපතක් සැනසෙල්ලක් උදා වේවා. දීර්ඝ රාත්‍රියක්, ඒ කියන්නේ දීර්ඝ කාලයක් මේ ලක්දිව බොහෝ දිනාගේ සැප පිණිස, සැනසෙල්ල පිණිස කටයුතු කරගන්නට අවශ්‍ය කර නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම සිතක් සාන්තියක් සැපතක් සැනසෙල්ලක් උදා වේවා.
දැන් මං හිතන්නේ අද තවත් වෙන ප්‍රශ්න තියෙනවා නම් හවසත් පොඩි අවස්ථාවක් වෙලාවක් අපි ලබා දෙනවා. කොහොම වුණත් අද දැන් එහෙමනම් මේ ධර්ම දේශනා සාකච්ඡා දැනට අවසන් කරනවා. හවස තුනට අපි නැවතත් රැස් වෙලා බොහොම කෙටි සමාලෝචනයක් මේ දවස් හත තුළ අපි දැනගත්ත දේ පිළිබඳව මේ භාවනාව පිළිබඳව පැය භාගයක විනාඩි 35ක 40ක විතර සාකච්ඡාවක් කළා. නැවතත් පැයක් විතර ප්‍රශ්න තියෙනවා නම් අවසාන වශයෙන් සාකච්ඡා කළා. අවස පහ වෙනකොට අවසන් කරනවා. අවස පහට අපි විවේක කාලයක් දෙනවා. පහමාරට ඒ ගිලම්පස ලබාගෙන 6ට අවසාන වශයෙන් අද ඒ සමාලෝචනය තම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් සෑම කෙනෙකුටම ලැබෙනවා. කැමති සෑම කෙනෙකුටම ඒ අවස්ථාවටත් සහභාගී වෙන්න කියා ඉල්ලමින් අපි දැනට මේ ධර්ම දේශනාව සාකච්ඡාව අදට අවසන් කරනවා. පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්නේ. එත්තාවතාචාමේ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉදම්මේ ඥාතීනං සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු. සතන් සමා හෝතු යාව නිපාන පත්තියා.